තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවන උතුම් ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවන උතුම් ආරියපුත්‍ර මහා සංඝරත්නයට නමස්කාර. අද අපි භාවනාවට තෝරගත්තේ ආනෙන්ජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසි අසන ලදී. එක් කලෙකි භාගතුන් වහන්සේ කුරුරට කම්මස්ස ධම්ම නම් වූ කුරුරට වැස්සන්ගේ නියංගමක්කේද එහි වැඩවසන සේක. එකල්ලි වනාහි භාගතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි කියා කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂූ භාගතුන් වහන්සේට උත්තර දුන්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍යයි, තුච්ඡයි, හිස්සයි, මුසා කියන නිසා විනාශ වන ස්වභාවයත් ආව. මහන්නේ මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ. අඥාණයන් විසින් මගේ කිනු ලබන්නා වූ. මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම ගුණියෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණියෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුස්ස කාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මායාට යටත් වේ. මාර්යාගේ ස්ථානීය වේ. මාර්යා දමන කෑමද වේ. මාර්යාගේ කොටු වේ. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද සාරම්භය දෙන අකුසලෙව පවතී. ඒ අකුසලෙව මේ ශාසනයේ ඉක්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී කියලා කියනවා. ඊට පස්සේ පාලි භාෂාවෙන් කියනවා, අනිච්ඡාභික්ඛවේ කාම තුච්ඡා මුසා මෝසදාන මයා කතමේ තම්බික්ක වේ බාල ලාපන ඒච දිට්ඨ ධම්මිකා කාම ඒච සම්පරායිකා කාම ඒච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායික කාම සංඥා උභය මේතං මාර දෙය මාරස්ස විසයෝ මාරස්ස නිවාපු මාරස්ස ගෝචර ඒතීති පාපක කුසල මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි සම්බත. එතන බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ කාමී කියන එක අනිත්‍යයි කියන එක. ඒ කියන්නේ කාමී කියන එක සකස් කරන ලද දෙයක්. ඒක අපි ළවටි එකකින් බලන ඩයග්‍රෑම් එකකින් මේක තුච්චයි. කාමී කියන එක තුච්ච දෙයක්. මේක මුසාවක්. මුසා මෝස ධම්ම. අපි දන්නවා සත්‍යදික්ඨානෙදී අපි ඉගෙන ගත්තා මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම මුසාවල්, මෝස ධර්මයක්. සත්‍යයක් හැටියට තියෙනවා නම් යම්කිසි දෙයක් අමෝස ධර්මයක් තියෙනවා. අන්නේදී නිබ්බාණය විතරයි කියලා. ඊළඟට පෙන්නනවා මේක මේ මායාවකින් කරන ලද්දක් වෙන්නේ කියලා. බාල ලාපන. බාලයාගේ වචනයකින් සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මේ බාලයාගේ වචනයෙන් සිද්ධ වෙනවා කියන එක මට කියන්න පුළුවන් මම කලිනුත් කියලා තිනවා කියපු සැරේ. ඉතින් මේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් එක්ක ඉන්නකොට ඒ අපි දෙන්න ඉන්න තැනට තවත් යාළුවෙක් ඇවිල්ලා එයා කාන්තාවගේ මේ ශරීර කොටසක් එයා වර්ණනා කරන්න ගත්තා. එතකොට ඕකේ පේන්නේ මොකද්ද? දැන් අපි පාසලක හිම දරුවෙකුට එයා වගෙන සිතපු නැති අවුරුදු 10ක 12ක ළමයෙකුට ওই පන්ති ඉන්න මෝරපු ළමෙක් එහෙමත් නැත්නම් ඒ පන් ඉහළ පන්තියක ළමෙක් ඇවිල්ලා ඕවගේ කතාවක් කියනවා. එතකොට මේ ළමයා අර සිතපු නැති දෙයි මේ ළමයට හිතෙනවා අරයා කිව්ව එක ඇත්තද කියලා බලන්නේ කියලා. එතකොට බලන්නේ කියලා එයා බලනවා. බැලුවාම එතන විඥානි බැස ගන්න. ඒ බැස ගැනීම හේතු කොටගෙන අර සම්පූර්ණයෙන් අර යා වලට වැටෙනවා කියන එක ඒක සිද්ධ වෙන විඥානි ඇතුළේ නාම රූප වෙලා ඉතින් උප්පත්ති දක්වා ඒක යනවා කියන එක. අපේ ජීවිතේ ඔක්කොම වගේ වෙලා තියෙන හිම. මේ බාලයා ඇවිල්ලා ඔය වගේ දේවල් කියලා ඒකෙන් අපි අමාරුවට වැටෙනවා. දැන් පෙලක් වෙලාවට ඕගොල්ලෝ ගෙදෙට් වෙලා ඉන්නවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ හරි හොඳ ෆිල්ම් එකක් පෙන්නන්න. පෙලක් වෙලාවට කියන්නේ මේ ෆිල්ම් එක පෙන්නන්නේ මේ පන්සලට ආධාර පිණිස. එහෙමයි කියලා නේ කියන්නේ. එතකොට අර ඒක පන්සලට ආධාරය කියන එක හරි අල්ලගෙන අර මනුස්සයා අරකට යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? අර කාම තුච්ච දේවල් වලට ඒ මනුස්සයා වැටෙනවා. ඔන්න ඔය විදිහට තමයි බාලයාගේ බාල ලාපණං කියලා කියන්නේ. බාලයාගේ වචනයකින් සිද්ධ වූවක් වෙන්නේ කියන එක මෙතන පෙන්නනවා. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ දිට්ඨ ධම්මික කාම මේ අපිට දැනට තිබෙන්නා වූ එක එහෙම නැත්නම් මීට පස්සේ ඉස්සරහට ඇති වෙන්නා වූ කාමය. ඒක ditta ධම්මයක කාම සංඥා. කාමේ කාම සංඥාවයි. පස්සේ ඇති වෙන කාම සංඥා. මේ දෙකම මාර දෙයියන් කියලා කියනවා. ඒ කියන්නේ මාරයාට යටත් වෙනවා. මාරස්ස විසයෝ. ඒ කියන්නේ මාරයාගේ ස්ථානීය වෙන. මාරස්ස නිවාපෝ. මාරයා දමන කෑම. මාරස්ස ගෝචරෝ. ඒ කියන්නේ ඒ මාරයාට ඕගොල්ලන්ට යම් කිසි දෙයක් මේ ඇහෙන් බැලුවාම පේනවද? කණෙන් ඇහුවාම දැනෙනවද? කොච්චර දුරකට අපිට ඒක පේනවද? අන්න ඒ සියල්ලම මාරයාගේ රේන්ජ් එක ඇතුලේ තියෙන. ඕගොල්ලන්ට පේන දේ මාරයාට පේන. ඕගොල්ලන්ගේ දුර්වලකම් මාරයාට පේන. යම් කිසි දෙයක් මෙයා මෙන්න මේකට කැමතියි කියන එක මාරයා දන්නේ. ඊට පස්සේ අවස්ථාවක මේ මාරයා අල්ලගන්නේ ඕගොල්ලම අන්න ඒ වගේ කාරණයක් අල්ලගෙනම තමයි. අර මෙයා මේකට කැමතියි කියන එක ආන්නේ ඒක නැවත මතුවලාම ඒකට අපි අහු වෙනවා. එතකොට අපි ඉන්නේ මේ මාරයාගේ ගුගුල් කොටුවේ. මේ මාරයාගේ ගුගුල් කොටුවෙන් ඉන්නවා කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. මේකෙන් පැනගන්නේ කියලා කෙනෙක් කල්පනා කරන්න ඕනේ. ඒතිති පාපක අකුසල අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි සම්වත්තති. මේකෙන් ඇති වෙන්නේ අභිජ්ජාව. ව්‍යාපාදේ සාරම්භය කියන එක. එතකොට ඔය අභිජ්ජාව කියන එක රවුම් වලින් බැලුවොත් එහෙම දැන් ඉතින් හුඟ දෙනෙක් දන්න ඔය රවුම් කරපෝනවා කියන එක අපි තුන්වෙනි භාවනාවේ සමයක ටිකක් වැඩිපුර ඉගෙන ගන්න. ඒ රවුමක් කරපෝනවා කියලා කියන්නේ ඒ කබලින්කාර ආහාරය අරගෙන අපි දන්න රාගසල්ලේට ආවහම රාගසල්ලේ ඉඳන් අපි ආපහු කබලින්කාර ආහාරයට යනවා. මෝහසල්ල පාරයි සංස්කාර නිසා විඥාණය සකස් වෙනවා. ඒක නිසා අපිට මෝහය ඇති වෙනවා කියලා අපි ආපහු යනවා සංස්කාරය අල්ලලා. එතකොට මෙතනදී ආපහු රවුමක් කරගීම කියන එක තියෙනවා. එතකොට මුලින්ම අපි මේ ලෝකේ අපි මිච්ඡා දිට්ඨිය නිසා අපි ගන්නවා යම් කිසි දෙයක් මගේ කියලා. මගේ කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඉතින් අර සුබයි කියලා ගන්නෙ ඒ තමන්ගේ මිච්ඡා දිට්ඨිය තමන්ගේ සංඥාවෙන් නැති වෙලා තිනවා. මෙන්න මේ දේ හොඳයි කියලා අර මිනිස්සෙක් දකින්නකොටම එකපාරටම සුබයි කියලා යන කතාවක් තියෙනවා. ඒතට මේ මිච්ඡා දිට්ඨිය ඇති වෙන එක තමයි අවිද්‍යාවෙන් ඇති වෙන්නේ. ඕක ඇති වුණාට පස්සේ අපේ අර අපි කිව්වේ කවුරු හරි කෙනෙක් කිව්වහම අපි යම් කිසි කෙනෙක් දිහා බලනවා කියලා නැවත නැවතත් පුන පුනා බලනවා. ඒ කියන්නේ පුන පුනා ස්පර්ශ කරමින් මම අතන පිටින්න උත්සාහ කරනවා. අර නිත්‍ය දෙවෙනි රවුමේදී අපි කියනවා නිත්‍ය භාවයකට යනවා කියන එක. ආන්න ඒක තමයි මේ අභිජ්ජාව හැටියට ගන්න ඕනේ දෙවෙනි රවුම. මේකේ තියෙන්නේ ඕගොල්ලන්ගේ මාන්නේ. ඒ කියන්නේ ඔය වේදනාවක් Tamanට ඇති වුණාම ඒ වේදනාව කායිකව ඒ කියන්නේ මිනිස්සුක දකින්නකොට එකපාරටම ඇති වෙන වේදනාවට වඩා ඕගොල්ලන්ගේ මනසෙන් අර දෙවෙනි පාරට අර ඇතුලේ තියෙන දේවල් ඇවිස්සීලා Taman ලොකුවට විශ්සීමක් කරනවා. අන්නේ මාන කතාවට තමයි මේ අභිජ්ජාව කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි high value එකක්. අර එන මිනිස්සයාගේ නෑ ඒ ගතිය. මෙතෙන්දී මම පිට කරන එක මට මෙය වෙන එක මේකත් එක්ක ඇතුලින් එන එකේ ලොකු value එකක් එයාට තියෙනවා. එතකොට ඒක තමයි මේ අභිජ්ජාව කියන එක තියෙන්නේ. ඒක සම්බන්ධ වෙනවා මානියට සම්බන්ධ වෙනවා නිත්‍යයි කියන කතාවට සම්බන්ධ වෙනවා. වේදනාවේ තමන්ගේ මේ දක්වා දීලා තිබුණා වූ ලොකු මාගේ කියන එකටත් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පොඩි කාලෙක කාලා ඇති වුණා වූ රසේ නිසා ඇති වුණා වූ වේදනාව අන්නේ යගේටත් මේක දීලා තිනේ. ඕකට තමයි මේ අභිජ්ජාව කියන එක තියෙන්නේ. ඉතින් ඒකයි දැන් ඕගොල්ලන්ට වයසට ගිහිල්ලා යම් කිසි දෙයක් බැලුවාම ඒ දේ එච්චරම අගයක් නැහැ. හැබැයි වෙලා තියෙන්නේ ඒ රූපයම ඒ කෑමෝ භාවිතා කරලා පෙරවූ දේ තියෙනවානේ. ආන්න ඒක තමන්ගේ ඉහළට මතුවෙලා එනවා. අන්න ඒකයි අභිජ්ජා. නැත්තම් මේ දෙතිස් කුණුපේට මේ තරම් දුරක් යන්න විදිහක් ඇත්තේ නැහැ. දෙතිස් කුණුපේ පෙර ගත්තා වූ දේ. මෝඩකම නිසා ගත්තා වූ දේ නිසා මේකේ ලොකුවට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් ඔය අභිජ්ජාව ඇති වුණා නම් ඊළඟට ඉතින් ව්‍යාපාදයට එනවා. මොකද අභිජ්ජා වුණාට අර මෙතන ඉන්නා වූ රූපේ මේ රූපේ හේතු කොටගෙනයි මේ කතාව ආවේ. අර පෙරගත්තා වූ වගේ මේකේ නැහැ. රූපේ නැහැ. මේක නිසා ව්‍යාපාදේ කියන එක අපිට ඇති වෙනවා. ඉතින් මේ දෙක ඇති වුණාට පස්සේ දැන් කම්පිටිෂන් එකකුත් ඇති වෙනවා. කොයි එකද? ඒ කියන්නේ අර මේට වඩා හොඳ එකක් තියෙනවා. මේ මේ කෑමට වඩා හොඳ කෑමක් තියෙනවා. ආන් මේ වගේ ඒ කම්පිටිෂන් එකක් කියන එක ඇති වෙනවා. සාරම්භය කියන එක ඇති වෙනවා. මානෙ ගිහිලා ආර ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් ditth ධාර්මික කාමියොත් යම් සම්පරායික කාමියොත් දෙද්ද යම් ditth ධම්ම කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායික කාම සංඥා කෙනෙකුත් දෙද්ද මේ දෙකම කාම සංඥා කාමයේ කාම සංඥාන දෙකම මරුට තැන් වෙයි. මරුට විශේෂ වෙයි. මරුගේ නිවාපය තෙල මරුගේ ගෝචරය. මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන ඒ ලාමක අකුස ධර්මෙ පවත්තන්නා. ඒ තුන කෙලසුන් මේ ශාසනයේ හික්මෙන ආර ශ්‍රාවකයා හට අන්තරාය වෙනස පවතී. මම කාම ගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තියෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එතන අපි දන්නවා. ඊළඟට සතිපට්ඨාන එතන හතරක් තියෙනවා. විරියවල් චතුරාර්ය සත්‍ය විවිධිත අන්නේ දේවල් තමන් අරමුණු කරගෙන අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතා ඒකයි කියලා එයා කල්පනා කරනවා. එහෙම වුණොත් මම විපුල වූ මාර්ගගත සිතින් කාමගුණ ලෝකයේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හට ගන්නා වූ පවිතු අකුසල්ලු අවිද්‍යාවෝද ව්‍යාපාදයෝද සාරම්භයෝද වෙද්ද ඔහු නොවන්නා වූ ඔවුන්ගේ දුරුකිරීම මගේ සිත කාමාචරණෝ අප්‍රමාණෝ මොනවට වඩනලද්දා වූ සිතක්. ඒ කියන්නේ මොනවට වඩනලද්දා වූ සිතක් කිව්වේ අප්‍රමාණ ස්වභාවිතා කියලා කිව්වා. ඒ කියන්නේ අර මේ දෙතිස් ගුණපේ අපි සුභයි කියලා අරගෙන තියෙනවා. ඒතකොට මේකෙන් අයින් වුණාම ඒ අසුභයෙන් එතන සත්‍ය වශයෙන් මෙතන තියෙන අසුභයක් අසුභයෙන් අයින් වුණා මේ උද්ගත සුභයි කියන එක තියෙනවා. ඒතකොට අප්‍රමාණේ ස්වභාවිතා කියන එක. ඒ කියන්නේ සුභ කියන විමුක්තියට යන්න පුළුවන් ඒ කියන එක තමයි මේ කියන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවේ හෝ ධානයට හේතු සමාධියේ හෝ පහදී. මන පැහැදීම ඇති කල්ලි මේ භවයේ කල්පනා කම්පා නොවන ධ්‍යාන සමාධියතෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. නොත් ශරීරයාගේ මිදීමේ මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ත්‍ය ධානයට සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මානි මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිත වූ ප්‍රතිපදාවයයි කියන ලැබේ කියලා කිව්වා. එතකොට මේක බලන්න අපි දැන් පළවෙනියම මේ අපි ඩයග්‍රෑම් වලට යමු. අපි මුලින්ම ඒ උතුම් අකනිට බ්‍රහ්ම ලෝක මණ්ඩලයට අපි කෘතඥතාවය පළ කරනවා අපිට මේ ධර්මය ලබා දුන්නට. එතකොට මේක අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වලා දීලා තියෙනවා මේ කාමයේ කියන එක කොහොමද අපිට ඇති වෙන්නේ කියන එක. එතකොට මුලින්ම ගත්තොත් මේ කාමයේ කියන එක කියන්නේ ලස්තන විසිතරු වස්තුන් නෙමෙයි. බුදුහාමුදුරු පෙන්නවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පේ රාගය තමයි පුරුෂයාගේ කාමයේ කියන එක වෙන්නේ. ඉතින් මේක උනේ කොහොමද? අපි අර සුභ කියන සංඥාව අපිට ඇති වෙලා ඒ සුඛ සංඥාව ඒක නිසා අත්ථ සංඥාවන් කියන ඒවා අපිට ඇති වෙනවා. අර වස්තුවේ තිබෙනා වූ දෙයක් නෙමෙයි අපිට පේනා වූ ඒ අපි භාවිතා කරන්නා වූ යම්කිසි දෙයක් අපි හිතමු අඹ ගෙඩියක් කියලා. එතකොට අඹ ගෙඩිය මට අඹ ගන්න ඕන නම් මම යනවා අඹ විකුණන මිනිස්සයා ළඟට. ඒ මිනිස්සයා අපි හිතමු අඹ ගොඩවල් දෙකක් විකුණනවා. එක අඹ ගොඩක් ගත්තාම සත්තු කාලා නැහැ, ගාන පොඩක් වැඩි. තව අඹ ගොඩක් ඒක කුණුයි. ඒ කියන්නේ සත්තු කාලා තියෙන කපුටු කොටලා ඒ වගේ මොනවා හරි තියෙනවා. එතකොට ඕගොල්ලෝ බලනවා මේ අඹ ගොඩ හැබැයි ලාභයි. භාගයටත් වඩා ලාභයි. ඉතින් උනේ හිතනවා අර සත්තු කපුම් කෑල්ල අයින් කරලා දාලා මේක මට ගන්න පුළුවන්. එතකොට මට මේ අඹ ගෙඩියේ මේ රසය කියන එක පවත්න්න පුළුවන් කියන හැඟීමක් අපිට ඇති වෙනවා. ඉතින් අපි ඕකට දැන් පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා අර කුණු අඹ විකුණන මුදලාලි දැක්කම ඕගලන්ට සතුටුයි. ඒ කියන්නේ මාකට් එකට ගියාම වෙළඳ දෙන්නේ ඉන්නවා නම් කෙවලින්දි ගුණන්නේ හොඳ අඹ විතරක් නම් එයාගේ ගාන වැඩි ඊළඟට යන්නෙම නැහැ. කුණු අඹ එක්කිනා දැක්කම අපිට සන්තෝෂයක් තියෙනවා. මොකද ලාභයට ගන්න පුළුවන් කියන එක. අන්න ඒ වගේ තමයි මේ සුභය කියන එක. එතකොට මුලින්ම අපිට අර්ක සුභයි කියන ඒක එනවා. ඉතින් ඒ සුභයි ආවම ඒ සුභය නිසා තමයි අපිට අර සුඛය කියන කතාව එන්නේ. ඉතින් අපි ඕක දන්නවා අර නිත්‍යයි කියලා එකතු කරලා තමයි සුඛය කියන කතාව ඇති වෙලා තියෙන්නේ. අපි තව චුට්ටකින් බලමු. ඒ සුඛේ උනාම දැන් මේ සුඛය නිසා මම ජීවිතේ පවත්තන්න මේ ගුණ අඹ ගෙඩියේ මේ රසය සහිතව මං ජීවත් වෙලා ඉන්නවා කියන එක ඕගලන්ට වෙන්නේ. ඒකට ඒක නිසා මේ අත්ත කියලා ඇවිල්ලා ඒකෙන් ඒකට ප්ලෑන් එකක් ගහලා දැන් කුණු අඹ හොයන්න යම් කිසි ක්‍රමයක් හොයා ගන්නවා. මුදල් හොයන්න කුණු අඹ මුදලාලි ඉන්න තැනට යන්න ඒක ඔක්කොම ඇති වෙනවා නේද? එතකොට මේ විදිහට මෙන්න මේ සංකල්පේට තිබෙන්නා වූ යම් කිසි රාගයක් තියෙනවද? අන්න ඒක තමයි මේ කාමී කියලා කියන්නේ. ඒතර මෙතන දෙපා ආකාරයකට සිද්ධ වෙලා තියෙන්නේ. එකක් තමයි මගේ පෙර දැන් මම පුරුදු වෙලා හිටියා කුණු අඹ මුදලාලි ඉන්නවා නම් හරි හොඳයි අද වැඩට ඇවිල්ලා. පොලේ ඉන්නවා නම් හොඳයි කියන අර්ථය තියෙනවා. අන්න ඒකනේ දැන් අපි ගමනක් යනකොටත් අර පුද්ගලයා අද ඇවිල්ලා ඉන්නවා නම් ලස්සනයි. ලස්සනෙක් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් හොඳයි. ආන් මේ වගේ අපි ඒක ඇතුවයි අපි ඇවිල්ලා තියෙන. එතකොට ඒක මගේ හේතුව වශයෙන් ඒවා තියෙනවා. මේ මිනිස්සුව දැක්කහම කුණු අඹ මුදලාලි දැක්කහම මට හරි සන්තෝෂයි. බොහොම සන්තෝෂයක් තියෙනවා. ආන් මේ වගේ තමයි අර ලස්සන එක්කන දැක්ක ගමන් ඔන්න එනවා මෙන්න මේ මෙයාගේ නිමිති. ඈ කුණු අඹ ටික දකින්නකොටම ඔන්න නිමිත්ත එතෙන් පටන් ගන්නවා. කුණු අඹ ගෙඩිය තමයි දැන් නිමිත්ත. හොඳ අඹ ගෙඩිය නෙමෙයි. එතකොට ඒකත් එක්ක ඔයගලන්ට පේනවා දැන් එතන අපි ගන්නවා අර අතන උසයි මෙතන පාතයි ආදී වශයෙන් යාගේ නිමිති ගැනීම කියන ඒවා. ඒක තියෙනතර හේතුවයි ප්‍රත්‍යයයි. හේතු වුණේ අර ඕගොල්ලෝ කලින් භාවිතා කළ රස විඳලා ඒකෙන් මං ජීවත් වෙනවා කියන කතාව. දැන් එයා දකිනකොට මට සන්තෝෂයි. එතකොට එතනදී අපිට පේනවා මේක හේතු ප්‍රත්‍ය වශයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක ඇති වෙන අවදී මේ සංකල්පයෙන්ද දැන් අපි මේක කරපොනවා ස්පින් කර කර යමු. ඒකට අපි ලොකු ඡන්දයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒක තමයි මේ කාමච්ඡන්දය කියන්නේ. එතකොට මෙතනදී අපි පෙන්වන්නේ මේ සංකල්පයේ තියෙන සංකප්ප රාගු පුරිසකාම කියන එක. අපි එතකොට එහෙනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ 2B කියන ඩයග්‍රෑම් එකට. ඒ 2B ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ ඔය කුණුඹ මුදලාලි හරි ලස්සන කාන්තාවක් පුරුෂයෙක් එහෙම දැක්කහම අපිට වෙන්නා වූ දේ දැන් අපි මේකෙන් යම් කිසි රසයක් විඳලා පුරුදු වෙලා තියෙන පුද්ගලයා අර දැක්ක ගමන් එක පාරටම අපිට සුබයි කියලා මේ පරාමාසයේ ඉඳන් විදන් සත්‍යයට ඇතුළු වීමක් කියන එක තියෙනවා. අර පෝතලී සූත්‍රයේ අර බල්ලා මස් කට්ට දාපු ගමන් ඌ බැලුවේ නෑ ඉවර කළවත් මේකේ මස් තියෙනවද කියලා බැලුවේ නෑ. දෝගෙන ගිහිල්ලා අරක ගත්තා. ඒ වගේ තමයි අර කුණුවඹ මුදලාලි දැක්ක ගමන් හරිම සන්තෝෂයක් එක පාරටම ඇවිල්ලා තියෙනවා. අනිත් මුදලාල්ල දැක්කට ඒක හරියන්නේ නැහැ. මේකේ දැන් මේක ලාභයි කියන කතාව තියෙන්න ඕනේ. මම වින්දා කියන එක මම මේකේ රසයක් වින්දා කියන එක තියෙන්න ඕනේ. ඒක සහිතව තමයි මේක ගමන් කරන්නේ. ඉතින් මෙන්න මේ සුභය කියන එක නිකම්මත් නෙමෙයි. මේකට කාරණා තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව මේ සංඥාව. මේ චේතනාව. ඊළඟට පරාමාසය. මෙන්න මේ කාරණා තුන අනුව තමයි මේ සුභය කියන එක අපිට හැදිලා තියෙන්නේ. ඒ අර පෙර සංඥාවන් මට තිබිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් එක්ක මේක හොඳයි කියලා මම රස විඳලා ඇති වුණා දේවල්. ඒක නිසා මම ජීවත් වුණා කියන එක. ඒ කියන්නේ කුණුම අඹ මුදලාලිගෙන් මම ජීවත් වුණා කියන එක. එහෙනම් කුණු එළවලු විකුණන මිනිස්යාගෙන් ජීවත් වුණා කියන චේතනාවන් තමන් තුළ තියෙන්න ඕනේ. ඒක ඇවිල්ලා මෙහෙම ජීවත් වෙලා ඉන්නේ හොඳයි කියලා පරාමාසයට මේක බහැලා තියෙන්නත් ඕනේ. මම මුලින් මේක හොඳයි මේක සත්‍යයක් කියලා ගත්තා. මෙහෙම තමයි මං ජීවත් වෙන්නේ. දැන් දෙන්නෙක් ඉන්නවා නම් කියනවා අපි යන් අතනින් එළවලු ගන්න කියලා කියනවා. නෑ නෑ ඔයා හින් යන්න මම මේ පැත්තේ යන්නම් කියලා අරයට කියන්නේ නෑ. මං යන්නේ මේ කුණුඹ තියෙන එක්කෙනා හොයාගෙන යයි කියන එක කියන්නේ නැතුව මම යන කතිය තියෙනවා. ආන්න ඒක තියෙන පරාමාසයට. ඇවිල්ලා මේකත් එක්ක මේ දැන් මගේ මේක අස්සට ගිහිල්ලා තියෙනවා. එතන මෙන්න මේ කාරණා තුන උඩ එක පාටම මේ සුබයි කියලා මම කියනවා. මෙතන මේ ට්‍රයැන්ගල් එකක් සංඥා චේතනා පරාමාස කියන ට්‍රයැන්ගල් එක. ඒක නිසා තමයි මේ සුබය කියන එක මේකට ආ. දැන් මේ ඉදන් සත්‍යයට මේක ඇතුළු වුණාට පස්සේ ඉතින් දැන් මෙතෙන්දී ඇති වෙලෙන්නේ ඕගලන්ට පේනවා මේ අන්තිමට ගත්තාම ওই ඉදන් සක්කියට ගිහේක ආපහු පරාමාසයට යනවා කියන එක පස්සේදී පේනවා. ඉතින් දැන් මේක දැන් මට මෙතන පේනවා මෙතන නිත්‍යතාවයක් මම මේකට එක්කව කරනවා. කොහොමද නිත්‍යතාවය එක්කව කරන්නේ? මම නැවත නැවතත් ස්පර්ශ කරලා. ඒ කියන්නේ මම හැමදාම කුණුවම්බ මුදලාලේ ඉන්න දැනට මම යනවා. එතකොට ඒ මුදලාලේ ඉන්නකම් මට මේ නිත්‍යයි ජීවත් වෙන්න පුළුවන් කියන එක තියෙනවා. අන්න ඒ වගේ එහෙම නැත්නම් අපි හිතමු ඕගොල්ලෝ අර කට්ලට් ටිකක් තියෙනවා පාටි එකකට ගිහිල්ලා ඉන්න අවස්ථාව. ඉතින් ඒ වෙලාවේ ඕගොල්ලන්ට මේ දෙන්නේ කතා කර කර ඉන්නවා. ඉතින් ගපාටම හරි නෑනේ කට්ලට් ටික කන්න ගියා වගේ. ඒකින්ද එතින්ට යන්නේ නැහැ. බොඩ හැබැයි කට්ලට් පිඟානට නිතරම බලනවා. තියෙනවද කියලා බලනවා. ඉතින් මෙහෙම බලනකොට අර ටිකක් වෙලා යනකොට පේන ඕගොල්ලන්ගේ කතාව ටිකක් දැඹුරට යනවා. අර අනිත් මිනිස්සු ඇවිල්ලා කට්ලට් ටික අරගෙන යනවා. අරගෙන යනකොට ඔන්න දැන් පොඩ්ඩක් කලබල වෙලා අර ඉක්මනට යනවා. අර බලන් දැන් කවුරු හරි ගෙනලා ආපෝ කට්ලට් ප්ලේට් එක පුරවනවා කියලා. එතකොට ඕගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? මේක නැවත නැවතත් ස්පර්ශ කරන්න මට පුළුවන්කම කියන එක තියෙනවා කියන එක. අර අඩු වෙලා යනකොට ඒක බෑ. එතකොට එහෙනම් ස්පර්ශ කරන්න පුළුවන් කාලතත් මට නිත්‍යයි කියන එක එනවා. දොන මං කරකෝනකම් නිත්‍යයි කියන. අන්නේ නිත්‍ය කතාව ඔන්න ඉදන් සච්චේනා උගලන්ට පේනවා මේ විදිහට මේ මෝහය අගතියට යනවා කියන එකට එතන නිත්‍ය කතාව කියන එක අපි ලකුණු කරලා තියෙනවා. දැන් මේ සුභේට මේ නිත්‍යයි කියලා මෙහෙම ආවහම උගලන්ට පේනවා මේ මෝහයට ආවට පස්සේ දැන් ඉතින් මං අර කට්ලට් තිනවා කීකේ කරකෝ කරකෝ ඉන්නේ තියෙන. එතකොට දැන් මට මේ සංස්කාරය එහෙන් මේක ස්පර්ශ කරමි. එහෙම නැත්නම් කටින් මේක රස විඳින්මින් ඉන්නා වූ දෙය පවතිනවා. නිත්‍යයි කියලා හැඟීමක් එයාට තියෙනවා. අන්න ඒ සංස්කාරයන් කියනවා ඕගලන්ට පේනවා මේ පරාමාසයට ඇදෙන. මෙන්න මෙතන තමයි ඕගලන්ට පේනවා ලකුණු කරලා තියෙන මේ කාමරාග අනුසය කියන එක. එතකොට මේ කාමරාග අනුසය මෙතන සම්බන්ධතාවයන් තව තියෙනවා. ඔය අවිද්‍යාශ්‍රය නිසා තමයි මේ කාමාශ්‍රයට ගිලව ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙතන පේන ඕගලන්ට මේ ත්‍රිපී සීමක් වාගේ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ග්‍රීන් පාට ඒ රේඛාවේ ඉඳන් දකුණු අත පැත්තට සුබයි කියලා ලකුණු කරලා තියෙන කොටස නිත්‍යයි කියලා පල්ලෙහාට ආවා. ඊට පස්සේ සංස්කාරය ආපහු අර ග්‍රීන් එකේ අර මැද කැපෙන තැනට. මෙන්න මේ ත්‍රිපී සීම වාගේ ඒක ඒරියා එකට කියනවා කාමරාග අනුසේ ඒරියා එක කියලා. ඉතින් දැන් බලන්න දැන් මේ සංස්කාරය නිත්‍යයි කියලා මෙහෙම ආවහම ඒ රේඛාව අපි ටිකක් දික් කරාම එහෙමනම් මේ සංඥාවක් මට ඇති වෙනවා සුඛයි කියලා. කොහොමද සුඛයි කියන එක ඇති වෙන්නේ? මෙන්න මේ සුභයට මම නිත්‍යයි කියන එක එකතු කරගෙන මට මේක පවත්වන්න පුළුවන් කියන අර්ථය දිගටම ආවා. ඒකත් එක්කම ඔන්න තමන්ට ඇති වෙනවා සුඛයි කියලා. එතකොට මෙන්න මේ සංඥාව විසින් අර වේදනාව හඳුනා ගන්න ඒ වේදනාවට අගයක් පවරනවා. එයා ඒක සුඛයි කියලා. එතන මේක සත්‍ය වශයෙන්ම තිබෙන්නා වූ දෙයක් නෙමෙයි. අර සුභයට නිත්‍යයි කියලා සුඛ කියන සංඥාව ඇති වුණාට පස්සේ ඒක නිසා මට වේදනාව සුඛ වෙලා තියෙනවා. මේක සත්‍ය වශයෙන්ම තිබෙන්නේ නැහැ. තමන් හිතලා ඇති කරගත්තා වූ දෙයක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ සුඛය කියන එක බහි ඇතුළට යනවා. මේ පරාමාසය ඇතුළට යනවා දැන්. ඇදිලා යනවා. සුඛේ පරාමාසයට ඇදුනහම මේ පරාමාසයෙන් ඕගොල්ලෝ ඒක දැන් මගේ කියලා ගන්නවා. අර සුඛය තමයි මගේ කියලා අත්තා කියලා ගන්නෙ මොකද්ද? සුඛය. අර කුණු අඹ ගෙඩියෙන් කනකොට මට තිබෙනා වූ වේදනාව. ඒ වේදනාව අත්තා. හැබැයි අඹ ගෙඩිය මගේ නෙමෙයි. ඒක අර මුදලාලි වුණානේ. මුදලාලි ගෙත් නෙමෙයි. අර ගොවියා වේදන් කළා. ওই දෙරින් දිගින් දිගටම යනවා. ඒක අනත්තා. එතකොට රූපය අනත්තා. ඒකෙන් ඇති වෙන වේදනාව අත්ත. දැන් අන්න ඒක දැන් මේ වේදනාව මේක පරාමාසයට ගියා හතරවෙනි කාරණයක් වුණා එතන. එතනින් පල්ලෙහාට වයින්න පස්වෙනි කාරණේ අත්තා කියලා දැන් මං ගන්න. ඒ කියන්නේ මොකද්ද? මේක නිසා මං ජීවත් වෙලා ඉන්න කැමතියි. මේ විදිහට ජීවිතේ පවත්වන්න මම කැමතියි කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ කුණු අඹ ගෙඩියෙන් මම ජීවත් වෙලා ඉන්නවා කියන එකට මම කැමතියි. ඒක තමයි මගේ ක්‍රමයේ කියන එක තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මේ බයි අගතිය ඉඳන් ඔබලන්ට පේනවා මේ වේදනාවට ලකුණු කරලා තියෙනවා ඉරක්. මෙන්න මේකට කියනවා දිට්ටි අනුසය කියලා. දැන් මෙන්න අත්තා කියන දිට්ටි ඇති වුණා මම ඉන්නවා කියන කතාව ඒකත් එක්කම මේකේ අනුසේ භාවය කියන අනුසේ කියන එක තියෙනවා. ඒ අනුසේ මේ රේඛාව උගුල දිගට දික්කලොතින් යන්නේ කොහටද? කබලින්කාර ආහාරයට. දැන් මොකද්ද මම කියන්නේ? මේ වේදනාව සුඛයි කියලානේ මේකට ඇදුනේ පරාමාසයට. ඒකනේ අත්තා උනේ. දැන් ඒක සුඛයයි අත්තයි කියලා ආවම දැන් මම කියනවා මේ රූපයට සුඛයි කියලා. ඉස්සෙල්ලා රූපේ පටන් ගත්තම සුභයි කියලා. කුණු අඹ ගෙඩිය සුභයි කියලා ගත්තා. දැන් මම කියනවා මේක සුඛයි. රූපයට මේක ආවකල පේනවද? මේක අර මේක තමයි අර නාමකාය আদি වචනේට කියන්නේ මේක ඇවිල්ලා මම සුඛයි කියලා මේකට එක්කව කිරිලක් කරනවා. මගේ මනසෙන් එකතු කළා මේකට. ඉතින් මේක උනාට පස්සේ මේක තමයි හය මෙතන මේක ආවට පස්සේ අපිට ඇති වෙනවා මේ හත්වෙනි කාරණේ නන්දිය. මෙහිම ජීවත් වෙලා ඉන්න මට නන්දියක් කැමැත්තක්. අර මැරිලා ඉපදින්නා වූ ස්වභාවයට තිබින්නා වූ කැමැත්ත. නන්දිය කියලා කියන්නේ මොකක්ද? නන්දිය කියලා කියන්නේ මම එක කටක් දැන් අඹගෙඩිය ගත්තා. කෑල්ලක් කෑවා. මෙතන දිවේ මෙතන ඉඳන් මෙතෙන්ට රහක් හම්බ වුණා. ඊට පස්සේ ඒක නැහැ. ඒ පාර මම විජහට තව කෑල්ලක් කපලා කටට දාගන්නවා. එතකොට දැන් ආයිත් මේක හැදෙනවා. දැන් බලන්න මෙතෙන් දෝණි මොකද්ද? විඥානීය හටගත් විඥානීය මල. මැරුණාම ආයිත් එකක් මම අර රූපේ භාවිතා කරන ආයිත් හදාගත්තා. එතකොට දැන් මම මේකට පුරුදු වෙලා නේද තියෙන්නේ? මැරෙනවා ආපහු උපත් වෙනවා. මැරෙනවා ආපහු උපත් වෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ කැමති මැරිලා ඉපදෙනවා කියන එකට කැමති. බලන්න ලොකු එක ලොකු පිච්චර එක. ඉපදුනා ජාති ජරා ව්‍යාධි මරණයපත් වෙන මැරුණන් පස්සේ ආපහු ඉපදින්න තියෙන කැමැත්ත. ආන්න එක තමයි නන්දිය කියලා කියන්නේ. පොඩි ලෙඩක් නෙමෙයි බැලුවාම. පොඩියෙන් පටන් ගත්තේ. පොඩි අඹ කෑල්ලෙන් පටන් ගත්තේ. එතකොට බලන්න අර කුණු අඹ මුදලාලිගේ වැඩේ පටන් අරගත්තා මේක දිගටම ගියා කියන එක තියෙනවා. ඒවා අපි ලාභයි කියලා අරගත්තා. ඒක නිසා දිගින් දිගටම මේකේ ගමන කියන එක යනවා. අරත්තා වුණා ඊට පස්සේ යනවා. එතකොට ඔන්න මේ විදිහට තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ පළවෙනි පිටම මේ තථාගතයන් වහන්සේ පෙන්වෙ මොකක්ද? ආනිජ සප්පාය සූත්‍රයේ අර කාම සංඥා කිව්වා. මොකද්ද කාම සංඥා කිව්වේ? අර කාමා කියලා කිව්වහම අර සංකල්පෙට තිබෙන්නා වූ රාගය නේද? එතකොට ඊළඟට කිව්වා කාම සංඥාවක් කියලා. ඒ සංඥාව කියලා කිව්වේ මෙන්න මේ කතාව. අර සුභයට නිත්‍යයි කියලා එකතු කළා. එකතු කළා මට ඇති වුණා සුඛයි කියලා සංඥාව. ආන්න එක තමයි කාම සංඥාව. එතකොට කාමයේ කියලා කිව්වහම අර කුණුවඹ මොඳුලාලේ හින්දා මම කුණුවඹ කාලා මම මේ විදිහට ජීවත් වෙලා ඉන්නවා කියලා මගේ ඇති වුණා. මට ලාභයි. ලාභයි කියලා මම ගත්තනේ ඒක. 2.50යි අඩුවට ලාභයට දෙනවා ලාභයි. මෙහෙම ජීවත් වෙලා ඉන්නවා කියලා මට ඇති වුණා කතාව. අන්න ඒකට තමයි මට සංකල්පය. අන්නේ සංකල්පයට රාගය ඇති වෙලා තමයි මට කාමයේ කියන එක ඇති වෙන්නේ. එතකොට කාමයේ මේ කාම සංඥාව. ඒ කියන්නේ කරකෝල ඇති වෙච්ච කතාවයි මේ අවස්ථාවේදී දැක්ක ගමන් මට අර සුභයට මේකත් සදා පවත් ගන්න පුළුවන් කියලා කියනා වූ නිත්‍ය කතාව. ඒතර මහ විශාල කතාව බුදුහාමුදුරු පෙන්නනවා මෙතන. මේ දෙක අතර. ඒක තමයි උතනදී පෙන්නන්නේ. එතකොට ඊළඟට ඒ තථාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි කියලා. එතකොට අපි යමු දැන් තුන්වෙනි ඩයග්‍රෑම් එකට. මේ තුන්වෙනි ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තිනවා ඔය අභිජ්ජාව කියන එක. ඊළඟට තිනවා ව්‍යාපාදී කියන එක. ඊළඟට සාරම්භී කියන එක මේක ලකුණු කරලා තිනවා. එතකොට අභිජ්ජා ව්‍යාපාද දෙක ඔයගොල්ලෝ ඉතින් දන්නවා. දීර්ඝ වශයෙන් කලින් බලලා තියෙනවා. එතකොට සාරම්භී කියන එක මේක විශේෂයෙන්ම මේ අර තයෝ ධම්ම සූත්‍රයේ හදපු ඩයග්‍රෑම් එකේ කොටසක් මේ තියෙන්නේ. එතකොට මෙතන පෙන්නනවා මේ 1.3 මෝහය, කුඩා මෝහය කියලා කියන්නේ අවිද්‍යා ආශ්‍රවය නිසා අපි මේ දේශයට යන්නා වූ පාර ಜಾති දක්වා එක දමන් කරනවා. ඒ පාරේ තමයි මේ කම්පිටිෂන් එක කියන එක සාරම්භී කියන එක තියෙන්නේ කියන එක පේනවා. එතකොට මේ ඩයග්‍රෑම් එකේ අපි පෙන්වලා දෙනවා මේ සාරම්භී කියන එක ලකුණු වෙලා තියෙන පේනවාද? මේ තීන විද්දේ කෝසජ්ජයෙන් ඇති වෙන්නා වූ ඒ ලයින් එකදී මේ පැත්තේ මෝහේ ඉඳන් මෙහාට යන්නා වූ එකක් තමයි සම්බන්ධ වෙන කැපෙන තැනක් තමයි සාරම්භී කියන එක තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා මේ අහං සහ මමං කියලා දෙන්නේ. අහංකාරයයි මමංකාරයයි කියලා දෙන්නේ. ඒක අපි භාවිතා කරනවා මේ අවසාන ස්ලයිඩ් එක එහෙම බලනකොට. ඒ අවසාන ස්ලයිඩ් එකට පෙර ස්ලයිඩ් එක. එතකොට මෙතන මේ ඕගලන්ට පේනවා මේ අර දොරකොල්ල තියෙන එක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය කියන එක. තීන මිද්දී ඉඳන් අර කුඩා මෝහය කියන්නේ අවිද්‍යා ආශ්‍රවයට තියෙන තැනට ඇඳලා තියෙන ඉරයි අර දොරකොල්ලයි කැපෙන තැන තමයි මමං කියන එකේ ඉන්නේ. එතකොට මෙන්න මෙතන හරියට මමංකාරයේ හිනේන. ඊළඟට ඕගලන්ට ආයිත් පේනවා රේඛාවක් තියෙනවා තීන මිද්දී ඉඳන් තිත් රේඛාවක් ලකුණු කොල්ල තියෙනවා අර විශාල වූ මෝහයට යන තැන. අන්න ඒ රේඛාව මේ අවිද්‍යාවේ ඉඳන් ඕගලන්ට පේන අර පුටුව, පුටුව ඇඳ අවිද්‍යාවේ ඉඳන් මේ කුකුච්චේ හරහා එන එක දික් කරාම මේ දෙක කැපෙන තැන අන්න එතන කියනවා අහංකාරයයි කියලා. එතකොට මමංකාරයයි අහංකාරයයි. අහංකාරය කියන එක අපි දන්නවා අහංකාරය කියලා කියන්නේ. දැන් අවුරුදු 16ක විතර ලස්සන ගෑනු ළමෙක් ගත්තොත් එයාගේ රූපය ලස්සනයි කියලා එයා අහංකාර වෙලා තියෙනවා නේද? අන්න ඒ වගේ අපි අහංකාරය මේක එක විදිහට ඇති වෙලා තියෙනවා. තමන්ගේ පෙර වූ දේවල්, තමන් ලබාගෙන තින්නව දේවල් නිසා අහංකාරයන් කියන එක ඇති වෙලා තියෙනවා. ඒතකොට ඔය අහංකාරයයි මමංකාරය දෙන්නම මේ පරාමාසය ඇතුලේ ඉන්නවයි කියලා ඒ වෙලාවේ ඔයගොල්ලන්ට පේනවා නේද? ඉතින් ඔය දෙන්න උතනම ඉන්නේ නැහැ. ඒ දෙන්න එක්කහුව වෙලා ඉන්න අවස්ථාවන් තියෙනවා, වෙන් වෙලා ඉන්න අවස්ථාවන් තියෙනවා. ඔබ වෙලක් වෙලාවට මමංකාරයේ උඩ අහංකාරයේ පල්ලෙය. වෙලක් වෙලාවට ඔය අහංකාරයේ මමංකාරයේ හැඟ වෙලා ඉන්න තැනකුත් තියෙනවා මේක යට. එතකොට එක එක තැන්වල ඒගොල්ලෝ ඉන්නවා. මේක අපි පෙන්නනවා මෙතන එක්කහුව වෙලා ඉන්නා වූ තැනක්. ඒ එක්කහුව වෙලා ඉන්න තැන තමයි උගුරන්ට පේනවා මේ රේඛාවක් ලකුණු කරලා තියෙනවා. මේ සංඥාවේ ඉඳන් රතුපාට රේඛාවක් තියෙනවා පලාසය දක්වා ගිහිල්ලා. ආපහු රේඛාවක් තියෙනවා මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයේ කියන තැනට ඇදලා. එතකොට මෙන්න මේ දෙන්න කැපෙන තැන පේනවා මේ කුක්කුච්චිය ඇතුළේ ඊයක තියෙන්නේ. එතකොට කුක්කුච්චිය කියන එකක් ගත්තාම පරාමාසයේ පසු එක හැටියට තමයි කුක්කුච්චිය කියන එක ගන්න තියෙන්නේ. පරාමාස වුණාට පස්සේ පසු එක කුක්කුච්චිය. එතකොට මෙන්න මේ දෙන්න එක්කහුව වෙලා ඉන්න තැන තමයි මේ තියෙන අහනුයි මමුයි. ඔය පලාසය සාමාන්‍යයෙන් මොකද කරන්නේ? පලාසය නිතරම වෙන් කරනවා. අර ඕගොල්ලෝ ගිහිල්ලා එකපාරට වෙන් කරන්නේ කුණුවඹ මුදලාලි අනිත් මුදලාලි. නේද? කුණුවඹ මුදලාලිගේ ඇතුළෙත් ගත්තාම හොඳ අඹ ගෙඩිති කොටසයි නරක අඹ කොටසයි. ආදි වශයෙන් වෙන් කිරීම කියනවා. පලාසය නිතරම මොකක් හරි එකක් වෙන් කරනවා. එයා බලන්නේ කුසලයට යන්න. කුසලයේ කියලා කියන්නේ හොඳ පැත්තට යන්න. කියන එක තමයි යාගේ ඒකේ කල්පනාවක් තියෙන. يعني මට ලාභ වෙන පැත්තකට යන්නේ. ඒක නිකම් කම්පිටිෂන් එක කියන්නේ නේ. සාරාම්භයේ තියෙන්නේ ඔන්න ඕකයි. ඔය කම්පිටිෂන් එකේ තියෙන්නේ මට ලාභ වෙන පැත්තට යන්න. ඒක පලාසෙ ඔන්න ඕක තමයි කරන්න හදන්නේ. මට කොයි එකද ලාභ කියන්නේ. එතකොට දැන් මෙයාට වෙන් කරගන්න බැරි අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ දෙන්න එක්කව වෙලා ඉන්නේ. මේකේ හරි ලස්සන කතාවක් තියෙනවා. මෙන්න මේ රතුපාට ඉරිකෑලි දෙක ගැන තමයි අපි මේ කතා කරන්නේ. මොකද්ද? තීන මිද්දයයි සම්ප්‍රප්පලාපයයි. මෙතන තියෙනවා සංඥාවයි පලාසයයි. දැන් මොකද වෙන්නේ? මං වම් අත පැත්තේ ඉඳන් එනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ අපි ඇත්තෙම කියනවා අපි ඕන වෙලාවක තීන මිද්ද සාගතව ඉන්නේ. තීන මිද්ද සාගතව ඉනවා කියලා කියන්නේ ඔය රවුම් කරකවන කොට වට අටක් ගියයින් පස්සේ ඔබල තීන මිද්දේට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය වටාට කැරකෙන කොයි කාලෙද? මහා කප්ප කොච්චර කාලෙකට ඉස්සෙල්ලද? විශාල කාලෙකට ඉස්සෙල්ල ඔක කරකවලා තියෙන්නේ. දැන් මේ කරකෝ 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 යන මිනිස්සයා. ඔය පළවෙනි වටේ කියලා අපි අදහස් කළාට අද මේ ඉපදිච්ච මිනිස්සයාගේ පළවෙනි වටේ මේ කතා කරන්නේ. එතකොට වට කතාව කරලා ඉවරයි. ඒ කියන්නේ මොහොත හැදිලා ඉවරයි. මොහොතේ රැල්ල හැදිලා ඉවරයි. ඒකත් එක්ක ඉන්න කුරුම්බ කෝඹ කොකා කෝලා බෝතල් කුණු කෝඹ පෙට්ටි අරවා මේ ඔක්කොම දැන් ගලාගෙන එන එකෙක් මේ කතා කරන්නේ. ඉතින් මේ කුරුම්බ කෝඹ කොකා කෝලා බෝතල් ජරාවල් නිසා මේ මනුස්සයාට මේ එපා වෙලා ඉන්නේ. තීන මිද්දේ කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට එන ඕන වෙලා කෝකුල රෝගී කියන එක කල්පනා කරා. කායික වශයෙන් උත් රෝගී, මානසික වගේ සම රෝගී. උත්පත්තියෙම ඕගලන්ට ලෙඩ හතරක් ඇති වෙලා තියෙනවා. එතකොට රෝගී බව කියන එක තියෙනවා. අතන රහතන් වහන්සේ මගෙන් ඇහුවේ තීන මුද්ද නොවු අවස්ථාවක් තියෙනවද කියලා. හැම අවස්ථාවකම අපි රෝගී. ඒ කියන්නේ හැම සංඥාවක්ම අපේ රෝගී. එතකොට ඔය මෙතන එහෙමනම් මේ ආනුයි මමන එක්කා වෙලා තියෙන තැනට එනකොට ඕගලන්ට පේනවා අදහසක්. තීන මිද්ද කියන්නේ ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම කියලා කතාවක් එනවා. එතකොට මෙතනින් දකුණු අත පැත්තට බැලුවාම ඔයගලන්ට තව කතාවක් කියවෙනවා. ඔය සම්ප්‍රප්පලාපී කියන එක නිතරම හිතන්න නිත්‍ය කතාවක් තියෙනවා කියලා. ඔක අර සම්මා වාචා ඩයග්‍රෑම් එක භාවනා කළා නම් අන්නේ අර්ථය පේනවා. අර සුඛයි මම ඒ කියන්නේ මුසාවට ගිහිල්ලා ඒකෙන් අපි යනවා මේ පරුසා වාච කියන්නේ එතනින් පිසුනා වාචයට එන මුසාවාද පරුසා වාච පිසුනා වාච කියන්නේ මෝහය. එතකොට මෝහය නිසා සම්ප්‍රප්පලාපය. එතකොට මේක කරමින් පවත්තුමින් ඉන්න අද මිනිස්සු ඒ හම්බුනාම කතා කර කර ඉන්නේ එක නිකරන්නේ නේද? නිත්‍යයි කියන එක තමයි ඒකේ තියෙන්නේ. එතකොට නිත්‍ය කතාවක් එතන තියෙනවා. එතකොට දැන් එහෙනම් මේ මෙතෙන්දී මෙහෙම කතාවක් කියවෙනවා. මෙතෙන්දී මෙයා හිතනවා මම නිත්‍යයි. මෙන්න මේ පොයින්ට් එකට ආවහම දැන් ඕගොල්ලෝ නිතරම හිතාගෙන ඉන්නේ ඕගොල්ලෝ ලෙඩ වෙලා නැහැ. මම මේ හොඳට ඉන්නවා. දැන් ඕගොල්ලෝ කියනවා අද අහම්බෙන් හචින් එකක් ගිහිල්ලා හරි එහෙම නැත්නම් හෙම්බිරිස්සම් මොනවාරි ඒ වගේ ලෙඩක් හැදිලා දැන් කියනවා අද මම ලෙඩ වෙලා. නේද කියන්නේ? එතකොට මුලින් කිව්වා ඕගොල්ලෝ ලෙඩ වෙලා මම කියලා. දැන් කියනවා මම ලෙඩ වෙලා කියලා. මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මම නිත්‍යයි. හැමදාම මං හොඳට ඉන්න මනුස්සයෙක්. මේ අද හම්බේ ලෙඩ වෙලා. අර හැමදාම ලෙඩ වෙලා කතාවක් හිතන්නේ නැහැ. අපි හැමදාම රෝගී. නමුත් අපි ඒක දන්නේ නැහැ. දැන් කියනවා මම ලෙඩ වෙලා කියලා. මුලින් කිව්වා ලෙඩ වෙලා මම. තීන මිද්දේ ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම. දැන් කියනවා මම ලෙඩ වෙලා. ඉතින් ඔක දෙකම ගත්තාම එකයි නේද? ලෙඩ වෙලා මමයි මම ලෙඩ වෙලායි කිව්වහම දෙකයි. දෙකම එකයි. එතකොට එහෙනම් මේ අවස්ථාවේදී අර පලාසයට වෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කොහොමද වෙන් කරන්නේ? දෙන්නම ලෙඩේ කතාව නිතියෙන. ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. වෙනස් කරන්න දෙයක් නැtei කියන අර්ථේ තියෙනවා. ඒක නිසා තමයි මේ දෙන්න එක්කහුව වෙලා ඉන්න අවස්ථාව කියන එක එතන තියෙන්නේ. එතකොට දැන් අපි මෙතෙන්දී අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක ඉගෙන ගත්තා. අහම් මමන් ඉන්න තැන බැලුවා. අහම් මම එක්කහුව වෙලා ඉන්න අවස්ථාව කියන එක අපි කල්පනා කළා. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. මේ සූත්‍ර දේශනාවේ දෙවෙනියට පෙන්නනවා යලිදු මහණෙනි ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ඨ ධම්මයක කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් වෙද්ද යම් දික්ඨ ධම්මක කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද ඒ යම් කිසි රූපයක් ඇද්ද ඒ හැම සතර මහා භූතයොද්ද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයේදී කියලා. මෙසේ පිළිපං එම් පිළිවෙත් බහුලකට වැසෙන ඔහුගේ සිත අරියත් ආදී කාරණී පහදී. සම්පසාදේ ඇති කල්ලි ඒත ආත්මේ විදසුන් නොවනින් රාහත් බව වූ පසක් කෙරේ ආනන්ද සමාපත්තියට වූ සමවති. මරණින් මත්තේ මේ කාරණී විද්‍යාමානය. යම් කරුණුගේ මේ මහන්ගේ උපදිනට නිසි විපාක විඥානීය වෙයි නම් ඒ කුසල ආනන්ද ස්වභාවයට පැමිණියේ වන්නේ. මහන්නේ මේ දෙවෙනි ප්‍රතිපදාවයි කියලා කියනවා. ආනිච්චප්පාය ප්‍රතිපදාවයි කියලා කියනවා. එතකොට පළවෙනි ප්‍රතිපදාවේදී තිබුණේ මොකන්ද? ඔගොල්ලෝ තේරුම් ගත්තා මෙතන මේ තියෙන ඩයග්‍රෑම් එකේ තියෙන්නේ මේක මායාවේ කුකුල් කොටුව. මේ ඇඳලා තියෙන්නේ මේ මායාවේ කුකුල් කොටුව තමයි. මේකේ තමයි මම හිටියේ. මේකේ මම ගොම්බෙට්ටින්න පණුව වගේ මම මේ ගොම්බෙට්ට කාගලා මේක වටේ කැරකි කැරකි හිටියා. මෙයා තේරුම් ගත්තා මේක මේ මාරයාගේ කුකුල් කොටු. මාරයා තමයි මේකට කෑම දදා තියෙන්නේ. මම මේක කෑම කකා ඉන්නේ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා එයාට අභිභූය කියන එක කිව්වේ. ඒ කියන්නේ අභිභූය ලෝකං අදිත්තාය මනසා. මම මේකෙන් එළියට පැන ගන්න. පළවෙනි ප්‍රතිපදාව වුණේ මට යන්න මම මේකෙන් පැන ගන්න. දැන් ඕවන්න ප්‍රශ්නයක් වුණා මම කොහොමාර මේකෙන් ගැලවෙනවා කියලා කියන්නේ. ආන් මේ වගේ දැඩි අදිෂ්ඨානයක් ආවම මේකෙන් ගැලවෙනවා කියලා. එහෙම ගිහිල්ලා තමයි පළවෙනි එකෙන් තමන් ගියේ. එතකොට අර සුභ කියන එක තමන් එතන ඒ විමුක්තිය කියන එකට යන්න පුළුවන්කම කියන එක තමන්ට ඇති වුණා. ඒ විදිහට ගිහිල්ලා සුභාවිතං කියලා කියන්නේ අපමාන සුභාවිතා කියලා. දැන් මෙතන දෙවෙනි කතාවේදී තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ ඔක්කොම මේ කතාව ලොකුනේ රූපය නිසා කියලා. සතර භාවූතයන් නිසා පවත්නා රූපය නිසා මේ ඔක්කොම කතාව ඇති වෙලා තියෙන්නේ. කාමයයි කාම සංඥාවයි. එතකොට මේ ditta ධම්ම සම්පරායික වශයෙන් බැලුවොත් පෙර දැන් තියෙන එකයි පස්සේ එන එක. ඒ වගේම රූපයක් ගත්තාම ඒ යම්කිසි රූපයක් ඇද්ද ඒ හැම මේ සතර මහා භූතයන් නිසා පවතිනා වූ රූපයයි කියලා. දැන් මෙයාට තේරෙනවා එහෙනම් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපය නිසා කියන එක. එතකොට දැන් මේ මේ වෙලාවේදී පෙනෙනවා මේ රූපේ නොඉන්නවා නම් කාමයේ කාම සංඥාවයි කියන එක නැහැ කියලා. ඒ කියන්නේ කුණුවඹ මුදලාලි නැත්තම් කුණුවඹ කෙටි ටික නැත්තම් මට මේ කාමයේ කාම සංඥාවයි දෙක නැහැ කියලා. අර මුලින් කිව්ව ගැප් එක තිබුණානේ. මුලින් කිව්ව එකේ කාම සංඥාව අර සුභයට නිත්‍යයි කියලා එකතු කරපු එක. කාමයේ කිව්වේ මේක උතාගෙන උතාගෙන ගිහිල්ලා ගොඩක් අරගෙන ගිහිල්ලා තියනවා මේක. මේ මුළු කතාවම දැන් නැති කියන එක පේනවා. මේ රූපය කියන එක එකෙන් මම අයින් වුණා. රූපේ නැත්තම් මේ කාමකාම සංඥාව නැහැ කියන එක තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි අර සුඛයයි කියන එක අපි අරගෙන තියෙනවා. අර අර ඒ අර ඩයග්‍රෑම් එකේ නම් මේ ඒරියා C කියලා ඔයගොල්ලෝ පළක් අය දන්නවා. අපි ඇඳලා තියෙනවා මෙතන තියෙනවානේ ජරාව කියන එක. ජරාවෙන් ඉඳන් බය මේ දෝෂාගතිට යනවා ඒරියා එකට කියනවා ඒරියා C එක කියලා. අන්නේ ඒ ඒරියා C එක කියන එක වෙලා තිනවා. ඒ කියන්නේ සුඛයයි කියන එක අපි අරගෙන තිනවා කියන එක එතන තියෙනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මේ දික්ටි අනුසය කියන එක තියෙනවානේ. මේ දික්ටි අනුසයෙන් මම කිව්වා මේ විදිහට දිගට ආවහම මේ රූපයට සුඛයි කියලා දැන් මම කියනවා කියලා. ඒ කියන්නේ මට අර කුණුඹ ගෙඩිය සුභ විතරක් නෙමෙයි කුණුඹ ගෙඩිය මට දැන් සුඛයි. සුඛයි කියන தත්ත්වයට මගේ ඇවිල්ලා තියනවා කියන එක තියෙනවා. ඒකට දැන් මුලින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ කාමයයි කාම සංඥාව වෙනකම්. දැන් බුදුහාමුදුරුවෝ එන්න එනවා මෙන්න රූපයට එනකම්. තවටට ගැඹුරට පෙන්නනවා මෙන්න මේ රූපයත් එක්ක තමයි මෙතන මේ කතාව ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ මෙන්න මේකෙන් කල්පනා කරනවා මේ රූපය නිසායි මේ කතාව. ඒ කියන්නේ යා තීරුම් ගත්තා මේ ප්‍රශ්නය කුණුවඹ ගෙඩියයි. කුණුවඹ ගෙඩිය නිසායි මට මේක ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ කතාව යාට තේරුණාම මෙතන සතර මහා භූතියෝ කියන එක යා කල්පනා කරනවා. ඒක ඔයගලන්ට පේනවා. ඉතින් භාවනාවන් වශයෙන් එහෙම ගත්තාම ওই අවස්ථාවේදී කෙනෙකුට කෙලින්ම කල්පනා කරන්න පුළුවන් මේ ධාතු වශයෙන්. ඒ අර අසූචි, අර එළිය තියෙන එක, බාහිරව තියෙන අසූචි, පටවි ධාතු. ඒක මගේ නෙමෙයි කියන එක. ඇතුලේ තියෙන අසූචි, පටවි ධාතු. ඒක මගේ නෙමෙයි. අන්න ඒ විදිහට ධාතු වශයෙන් බැලුවාම මෙතන මේ වැඩේ ඉවරයි. ඒක නිසා මෙයාට ධාතු මනසිකාරය කරලා මෙයාට යන්න පුළුවන්. මොකද ආකාස සංඥායතන වගේ වට ධාතු වලින් ඉක්මවල යන්න පුළුවන් කියන අර්ථය යට තියෙනවා. එතකොට ඊළඟට ආයෙත් පෙන්නනවා යලුදු මහණනි ආර ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditthi ධම්මක කාමයොත් යම් සම්පරායක කාමයොත් ඇද්ද යම් ditthi ධම්මක කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද යම් ditthi ධම්මික රූපයොත් යම් සම්පරායක රූපයොත් ඇද්ද යම් ditthi ධම්මක රූප සංඥාවකුත් යම් සම්පරායක රූප සංඥාවකුත් ඇද්ද මේ දෙකම අනිත්‍යය. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා ditthi වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානීන් කියන්නේ නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. ඒ කියන්නේ නාබිනන්දති නාබිවදති නජෝසාය ditthති කියන එක. මෙසේ පිළිපං එම කාම රූප ප්‍රතිබාණයෙන් එම පිළිවෙත් බහුල කොට වෙසෙනී මහණුන්ගේ ඒ සිත අරිහත්ව කාරණේම පාදී. සම්පසාදේ ඇති කල්ලි ඒ භවෙම නුවණින් රහත් බව පසක් කෙරේ. එහෙම නැත්නම් ඒ පුද්ගලයා අර ආනින්ජය කියන එකට ඉම්පර්ටබල් ඒ කියන්නේ සමාධියට ඒකට සමවදිනවා කියන එක තියෙනවා. ඒ මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාවේම යම් කාරණිකයන්ගේ මානුකී උපතට විපාක විඥානෙ වී නම් ඒ කුසල ආනන්‍ය ස්වභාවයට පැමිණෙන්නේ මහණනි මේ තුන්වෙනි ආනන්‍ය සප්පාය ප්‍රතිපදාවයයි කියලා. ඒතර මේ අවස්ථාවේදී දැන් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා මේ කාමයේ කියන එක ගත්ත දැන්ත තියෙන කාමය මෙතනින් පස්සේ ඇති වෙන්නා වුතේ. ඒ වගේම කාම සංඥාව අපි මේ දෙවෙනියට ගන්නා වූ මේ සංඥාව කියන එක ගන්න දැන් බුදුහාමුදුරුවෝ පෙන්නේ මුලින්ම thoughts වශයෙන් නේද? කාමී කතා කරාම සංකල්පයට ඒ තියනවා අර ඔතකෝ ඔරලෝසුවක් කරගෙන අපි කිව්ව ඔතනවා ඔතනවා වගේ දේවල් කරනවා කියලා. ඒ ඔතල ඔතලා තියනවා එකට. ඊට පස්සේ මුළු ආම්බුරු පෙන්නවා මේකේ තියෙන සංඥාව ගැන. ඒක හැදෙන එක ගැන තමයි මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ. ඊට පස්සේ බලන්න මේ බුදුහාමුදුරුව හරිම ප්‍රඥාවන්තයි. මුලින් අර මිනිසෙන්ට තේරෙනවා සංකල්පයන් නිසා මේක ඇති වෙන කතාව. ඊට පස්සේ ඒක හැදෙන අර ෆන්ඩමෙන්ටල් සංඥාව නිසායි මේක වෙන්නේ කියන එක පෙන්වනවා. ඊට පස්සේ පෙන්වනවා මේ සංඥාවන් නැති වෙලා තියෙන්නේ මෙන්න මේ රූපේ නිසා කියලා. එතකොට ඊට පස්සේ කියනවා දැන් මෙන්න මේවා අභිනන්දනා කිරීම. මේවා අභිනන්දනා කරලා තමයි මේක ඇතිලා තියෙන්නේ. රූපයයි රූප සංඥාවයි කියන ඒවා. දැන් රූප සංඥාව කිව්වම අර රූපයට සුඛයි කියලා දාපු සංඥාව ගන්න. එතකොට අන්නේ සංඥාවන් කියනවා දැන් ඒවා අපි අත්තා කියලා අරගෙන තියෙන්නේ. මගේ කියලා අරගෙන තියෙන්නේ. එතකොට ඒවා අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. නාභිනන්දති නාභිවන්දති නජෝ සාය තිට්ටති කියලා කියනවා. මොකද මේක අනිත්‍ය නිසා. මේක කරකෝල හදාගත්ත දෙයක්. එතකොට මේක අනිත්‍ය නිසා මේක ගන්න වටින්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේවට මේ ලාභයි කියලා අරගෙන, ඒ කියන්නේ දැන් මම මෙතන අත්තා කියලා මෙන්න පල්ලෙහාට ආවනම් අඹ කුණු අඹ විකුණන මුදලාලි, ඒක නිසා ඇති වෙන සුඛේ, ඒක නිසා මගේ ජීවත් වීම හොඳයි. එතකොට අන්නේ අවස්ථාවේදී මම අඹ ගෙඩියට දෙනවා ලාභයි කියලා. අඹ ගෙඩිය නිසානේ මං රසයේ විඳලා ජීවත් වෙන්නේ. අන්න ඒකට අත්තා කියලා මං අගයක් දුන්නා. එතකොට මෙන්න මේ ඒරියා 1 කියන එක යාගේ හැදෙනවා. කබලින්කාර ආහාරයයි, ගිද්දි ලෝභයයි, දැන් මං ලෝභයි. කුණු අඹ මුදලාලිට ලෝභයි. ඒකේ අඹ ගෙඩියට මං අගයක් දීලා එතකොට මේ ඒරියා 1 එක කියන එක ඒක හැදෙනවා. එතකොට මෙන්න මේ කතාව තමයි පෙන්නන්නේ. මේක කරකෝලා. මේ මෙතන බෙල්ට් එකක් තියෙනවා. කබලින්කාර ආහාරයේ වේදනාව, ගිද්දි ලෝභය. මේක කරකෝලා තමයි මගේ මේ කතාවල් ඔක්කොම මම පවත්වාගෙන ඉන්නේ. ඉතින් මේක තීරුම් අරගෙන මේක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියන එක ගැනීමෙන් එයාට පුළුවන්කම කියන එක පෙන්නනවා. ඒ තථාගතයන් වහන්සේ තුන්වෙනි ප්‍රතිපදාවයි. ඉතින් හැබැයි ඔගලන්ට පේනවා අර පළවෙනි එකට වඩා මෙයාගේ දැනුම වැඩි. දෙවෙනි ප්‍රතිපදාව එන්න ඒ ධර්මයේ වශයෙන් දැනුම වැඩිලා එන්නින්න වැඩි වෙන ධර්මයක් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන. ධර්ම දැනුම වැඩි. බලන්න බුදුහාමුදුරුවෝ කෙටියෙන් පටන් ගන්නවා අන්න පොඩි කාටවත් තේරෙන විදිහට නේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ධර්ම කාරණා එකතු කරමින් පෙන්නනවා මෙන්න මේ විදිහට දෙයක් නිසා මෙන්න මේ ඒරියා එක හින්දා තමයි උඹ ලාභයි කියලා ගත්ත නිසා තමයි මේකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම ජීවත් වෙනවා කියන එක. අභිනන්දනා කරන්න එපා කියලා. එතකොට මේ ඔය දැන් ඔය නිත්‍යභාවය කියන එක අපිට අපි දන්නවා ඕකට සම්බන්ධයි කියලා. අර මදේ කියන එක මතකද? අර වාහනයක් ගන්න යනකොට මම කියන්නේ කතාව. ඔගොලු වාහනය ගන්න ගියාම ඒ මුද්‍රා ඔගොලු ඩොලර් 50,000ක් හරි 25,000ක් හරි අරගෙන යන වාහනේ ගන්න. ගියයින් පස්සේ ඒ මම ඔගොලු ගන්න කැමති වුණාම අරයා කියනවා මම ඔයාලට දෙන්නේ 3 years කියලා. අවුරුදු 3යි දෙන්නේ. ඒ කියන්නේ පාරක ගරන්ටි එක අවුරුදු 3යි. කියන්නේ ඔගොලු පිළිගන්නේ නැහනේ. ඔගලගේ මදේ තියෙනවා අපේ තාත්තගේ කාර් එක 30ක් තිබුණා. දැන් මේක එහෙනම් 30ක් පවතිනවා කියලා තමන් ඔන්න මදින් ගැහුවා. එහෙම නැත්නම් මගේ කාර් එක මම වික්කා. හැබැයි අවුරුදු 15ක් තිබුණා. එහෙනම් 15ක් නිත්‍යයි කියලා තියෙනවා. එතකොට මේක පැවැත්වීමේ නේද අපි මේක කතා කරන්නේ. මේක දිගින් දිගටම ස්පර්ශ කරමින් මට පවත් ගන්න පුළුවන් වෙච්ච නිසා, අතීතයේ මට පවත් ගන්න පුළුවන් වෙච්ච නිසා තමයි මම මේක කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක කරකෝල තමයි මේක පැවැත්වීම කියන එක කරලා තියෙන්නේ. දැන් මෙයාට තේරෙනවා මෙන්න මේ කතාව මේ ලාභයි කියලා අරගෙන පැවැත්වීමෙන් තමයි මෙතන වෙන්නේ. ඒකට අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා හිතන ඒකෙන් තමයි මේ පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒරියා 1 එක හැදුනා නම් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අර අත්තා කියලා ගත්තා කියන එක තියෙනවායි කියන එක. එතකොට අපි ඊළඟ කාරණයට යමු. සූත්‍රයේ මහණින් නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරනවා. මෙලෝ යම් කාමියොත්, පරලෝ යම් කාමියොත්ද, මෙලෝ යම් කාම සංඥාවොත්, පරලෝ යම් කාම සංඥාවොත්ද, මෙලෝ යම් රූපයොත්ද, පරලෝ යම් රූපයොත්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ද, පරලෝ යම් රූප සංඥාවොත්ද, යම් කම්පානෝ ධාන සංඥාවොත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතුරු නොවි නිරුද්ධ වෙද්ද, යම් ඒ ආකින්චන්නායතන සමාධියක් වේද, ඒ ශාන්තයේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ බෞද්ධ කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධියේතුවේ සිත පහදි. පැහැදීම ඇති කල්ලි මේ ආත්මේ මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්තිය ගැන දෙන්නා වූ විපාක විඥානය ආකින්චඤ්ඤායතන කුසල විඥාණයට සමාන වෙයි යන මේ කාරණේ ඇත්තේ. මහණනි මේ පළවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබි කියලා කියනවා. ඒතර මේ වෙලාවෙදි කියන්නේ මොකද්ද? මේ වෙලාවෙදි කියනවා අර දැන් දිගට මාපු දේවල් ටික ආපහු බුදුහාමුදුරුව පෙන්නනවා. මොනවද? කාමයයි කාම සංඥාවයි මෙලවයි පරලොවයි කියන එක මෙතනයි මෙතනින් පස්සේ නේද? ඊට පස්සේ ගන්නවා මේ රූපය කියන එක. දැන් අපි මේ දක්වා බැලුවා රූපය කියන එක. ඊට පස්සේ රූපේ සංඥාව කියන එක බැලුවා. ඒ රූප සංඥාව මෙලෝ පරලෝ වශයෙන් කල්පනා කළා. දිට්ඨ ධම්මිකයි සම්පරායකයි. ඊට පස්සේ කියනවා කම්පාන වුණ ධාන සංඥාව. දැන් මම මේවයින් අයින් වුණාට පස්සේ මගේ දැන් තියෙන සියුම් වූ ධානයන් ඇති වෙලා. හත්වෙනි ධානේ, හයවෙනි ධානේ වගේ. ඒ කියන්නේ හයවෙනි ධානේ වගේ ධානයන් ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ධානයන්ගෙන් ඇති වෙලා තිබුණා වූ දේවල් ඒ කියන්නේ ආකින්චඤ්ඤායතන සමාධියක් ඇති වෙලා තියෙනවා. අන්න ඒ සියල්ලම යබ් ඒ කියන්නේ මේවයින් මේ සංඥාවන් නිරුද්ධ වෙනවා නම් ඒ ආකින්චඤ්ඤායත සමාධියක් වෙනවද? ඒක ශාන්තයි කියලා එයා දන්නවා. ඒක ප්‍රණීතයි කියලා. ඒක බහුල කොට වාසය කරන කෙනා එක්කෝ රහත් වෙනවා, එහෙම නැත්නම් මලොත් එහෙම මේ විදිහට ඉඳලා ඒ පුද්ගලයා ගිහිල්ලා ඉපදෙනවා ආකින්චඤ්ඤායතනෙ. හත්වෙනි ධ්‍යාන ගාලේ ඉපදෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ පුද්ගලයා මේ සංඥාව ලාභයක් නොවේයි පැවසීමක් තමයි කියන්නේ. ඒක නිකන් කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං. යතිදං ආකින්චඤ්ඤායතන. අර අරව නිරුද්ධ වෙන. අරවේ සම්පූර්ණම. නිරුද්ධ වීම. අර සියලුම සංඥාවන්ගේ සම්පූර්ණයෙන් නැතිවීමක් තියෙනවා. මේක සාන්තයි කියලා මෙයා ගන්නවා. එතකොට මේ අවස්ථාව වෙනකොට පොඩ්ඩක් බලන්න ධර්මීය වශයෙන් ගත්තාම දැන් අපි මුලින් කතා කළා මේ අවිජ්ජාව කියන එක. අපි හිතමු මේ අවස්ථාව වෙනකොට ඔය අවිජ්ජා ව්‍යාපාද කියන එක දෙක නැහැයි කියලා. ලොකුවට රූපය නිසා මගේ ඇතිවෙන්නා වූ වේදනාවකට අගයක් දීලා කරන කතාව මගේ දැන් නැහැ කියලා හිතමු. එතකොට අන්නේ තත්ත්වයකට මගේ මනස ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක නිසාම ඕගලන්ට තේරෙනවා මට ව්‍යාපාදයේ කියන එක නැහැ. ඇයි මේ රූපයත් එක්ක නෙමෙයි ව්‍යාපාදය නැති වෙලා තියෙන්නේ? මම ඊයේ කාපු කෑමයි අද කාපු කෑමයි. ඊයේ කාපු එක හරි හොඳයි. රසයි මොකක්ද ටේස්ට් බඩ්ස් හොඳට තිබුණා. අද ටිකක් අඩු වෙලා. ඔකත් එක්ක නෙමෙයි ව්‍යාපාද කතාව ඇවිල්ලා තියෙන්නේ. අර වෙනසක් දැකලා නේ. දැන් එතකොට මෙයාට මේ ওই දෙක නැති වුණත් මොකද වෙන්නේ? ඒ තාම අපිට අර සාරාම්භය කියන එක තියෙනවා. ඒ සාරාම්භය කියන එක මෙන්න මේ වාගේ ඩයග්‍රෑම් එක නම් මේ 2B ඩයග්‍රෑම් එකේ නම් ඕගොල්ලන්ට පේනවා හරියටම තියෙන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ ওই සංස්කාර කියන එක තියෙනවා. මෙන්න මේ සංස්කාරේ ඉඳන් පරාමාසයට ඇදෙන තැන තියෙනවානේ. ලයින් එකක් ඇඳලා තියෙන්නේ. ආන්න එතන මේ උඩ පැත්තේ තමයි තියෙන්නේ ඔය සාරාම්භය කියන එක. එතකොට මේ සාරාම්භය නිසා ඕගොල්ලන්ට පේනවා දැන් ඕගොල්ලෝ නිතරම එකකින් තව එකක් වෙන් කරන්නනේ හදන්නේ සාරාම්භේ. කම්පිටිෂන් එකක් නේද? ඒ කියන්නේ ඕගොල්ලන් කියනවා අද කෑමක් කාලා අයියෝ මෙයා හදපු කෑම හරි නෑ මම අර ඊයේ කාපු කෑම. එහෙම නැත්නම් අර අක්ක හදපු කෑම. ඒක හොඳයි. දැන් මේ ආහාර දෙක සම්බන්ධයෙන් කම්පිටිෂන් එකක් තියෙනවා. මේකට වඩා මේ වේදනාවෙන් තමයි මේ කතා කරලා තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ ඔහොමම ගිහිල්ලා අපි හිමු කෑම පැත්තකට දාලා ඕගොල්ලෝ පළවෙනි ධානයට යනවා කියලා. ඕගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් කතා කරගෙන ඉන්නවා පළවෙනි ධානිය කියලා. ඒ පළවෙනි ධානිය කියලා කල්පනා කරලා බොහොම සන්තෝෂයෙන් ඉන්නකොට ඕගොල්ලන් ළඟට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අයියෝ මොක මොකද්ද මම දෙවෙනි ධානි මම ඉන්නේ දැන්. ඔයා වගේ මේ හැමතිස්සෙම කෙස්ලොම් ගිය කියා මම කල්පනා කර කර ඉන්නෙත් නෑ. මම මේ දෙවෙනි ධානියේ ඉන්නේ. ඕක මොකද්ද කියලා. දැන් එතකොට මෙයා ලොස්. එයාට අරයාගේ එකට කම්පිටිෂන් එක. දෙවෙනි එකේ ඉන්නකොට තුන්වෙනි දානෙ එක්ක නාවිලා කියනවා අයියෝ ඔය මොකද්ද ඔය ඊට වඩා හරි සැපයි මම බොහොම මම ඔයා ගැන එකක්වත් හිතන්නේ මේ ප්‍රීති කියන එක ගලන කතාව ඒවා මුකුත් නැහැ මම බොහොම සුභයට ඉන්නවා. ඉතින් ඔහොම ගත්තාම අන්තිමට ගත්තාම ඔයගලන්ට පේනවා මේ එක වේදනාවකට වඩා තව වේදනාවක් හොඳයි කියන එක නෙමෙයි කියන්නේ. රූපේ භාවිතා කරලා හරි ධර්මේ භාවිතා කරලා ධානයට ගිහිල්ලා හරි. ඉතින් මොකද වෙන්නේ මෙතනින් ඔන්න පොඩියට ඔය කතාව කරන්න ගත්තාම ඔන්න මෙතනින් කැරකීමක් කියන එක තියෙනවා. ලූප් එකක් හැදෙනවා. ඒක නිසා මේ මෝහයෙන් අල්ල කරකෙන්නා වූ දෙයක් තියෙනවා. මේක හැදුනායින් පස්සේ එක ලූප් එකක් කරකුණා නම් මේ ලොකු ලූප් එකක් හැදෙනවා. විඥානේ ඒක සකස් වෙලා විඥානේ මෝහයට ගිහින් මෝහෙන් විඥානේ සංස්කාර අල්ලගෙන නැවත සකස් කිරීම කියන එක තියෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මේ කම්පිටිෂන් එක දිනන්න බෑ. මම එකක් හොඳයි කිව්වම තව මිනිස්සු එක්ක ඇවිල්ලා මට කියනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා. එතකොට මෙතන හැමනම් දිනන්න බැරි නම් ඒ කියන්නේ මේ වේදනාවත් එක්ක නිසා ඇති වෙන කම්පිටිෂන් එක දිනන්න බැරි නම් මං කියනවා ඊට එහෙනම් ඊට වඩා හොඳයි මේව සම්පූර්ණයෙන් මට මේක දිනන්න බැරි නම් මේක නැති වෙලා යන්නේ ඒක. නිරෝධය කියන එක වේදනාවේ නිරෝධය කියන එක හොඳයි. කම්පිටිෂන් දිනන්න බැරි නම් ඔච්චර තමයි මට කියන්න තියෙන්නේ. මේක නිරෝධ නැති වෙලා යනවා නම් හොඳයි. ආන්න එක තමයි ඔය කියන්නේ. එතින්ද පෙන්නනවා මේකේ මෙතෙන්දි මෙයා මේ සංඥාව ලාභයක් කියලා කියන්නේ නැහැ. ඒ සංඥාව ලාභයක් කියලා කියන්නේ අර වේදනාවට අගයක් දීම නික සංඥාවෙන් කරලා තියෙන. එතකොට මේක ලාභයක් කියලා එයා කියන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. එතකොට මේක මේ අවස්ථාවේදී අපි යමු මේ ඩයග්‍රෑම් එකේ මේ ස්ලයිඩ් එකට, ස්ලයිඩ් 4 එකට. මේ ස්ලයිඩ් 4 එකේ පෙන්වන ඕගලන්ට හොඳ කතාව. මේ මොකද්ද මේ කතාව? ඔය දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ දැන් මේ අපි දැන් ආකින්චනායතන ප්‍රතිපදාවනේ අපි බලබලා හිටියේ. ඉතින් ආකින්චනායතන ප්‍රතිපදාවට එනවා කියන එකේ ඔයගලන්ට තේරෙන්නේ ඔය මොනවා හරි වේදනාවකින් ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතාගෙන ඉන්නවා නම් උතන මට යන්නේ ඇති වෙන්නේ මේ ද්වේෂය කියන එක තමයි. ඒ කියන්නේ මං හොඳයි කියලා කිව්වම අනිත් මනුස්සයා ඇවිල්ලා කියනවා ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා. ඒතකොට මගේ ද්වේෂය කියන එක මම ඒකට ඇතිවීම කියන එක තියෙනවා. අර වේදනාව ලබා ගන්න උත්සාහ කිරීම සම්බන්ධයෙන් කියන එක තියෙනවා. එතකොට ඕක තමයි ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණම් කියලා කියන්නේ. ඒ කියන්නේ අදෝසය කියලා කියන්නේ මොකද්ද? අර විදිහට පවත්තන්න පුළුවන් කියලා හිතන පිස්සුව, අභ්‍යන්තරේ සමාහිත බවකින් ජීවත් වෙන්න පුළුවන් කියලා පිස්සුව පහ කිරීම කියන එක තමයි මේ අදෝසය කියලා කියන්නේ. දැන් මං හිතුවා මුලින්ම කුණාඹ අඹ මුදලාලි ඉන්නකම් මට හොඳයි. එයා ඉන්නකම් මට මෙන්න මේ මට හම්බ වෙන්නේ පඩිය මෙච්චරයි. මේ පඩියෙන් මට මේ කුණාඹ මුදලාලි ඉන්නකම් නම් මේක පවත්වන්න පුළුවන්. අර හොඳ මුදලාලිත් එක්ක බෑ. පස්සේ කාලයක් ගිහිල්ලා එයා අඹ ඒව එපයි කියලා ඔක්කොම රූපේ එපයි කියලා එහෙමම ගිහිල්ලා එයා ගත්ත දැන් හොඳට වේදනාව සම්බන්ධී තීනාව දේවල්. එහෙම ගිහිල්ලා මේ අන්තිමට මෙයා කල්පනා කළා ඉතින් කොහොම හරි මේක ධර්මීය භාවිතා කරලා හරි ධානයන්ගෙන් පවත්වාගෙන ඉන්න පුළුවන් කියන එක. ඉතින් ඕක ඉන්න බෑයි කියන එක තමයි තේරුම් අරගෙන තමයි ඔන්න ඒ පාර අතහැරීම කියන එක ආවේ. ඒ කියන්නේ මම මේ වේදනාව නතර වෙනවා නම් මේ ඔක්කොම ඉවරයි. මම කුණුවම්ෙන් බලාපොරොත්තුනේ වේදනාව. ධර්මීය බලාපොරොත්තුනේ මොකක්ද? ආපහු වෙන හොඳයි කියලා වේදනාවක්, සුඛෝ වේදනාවක් ඒකම තමයි මේ කරන්නේ. භවේ පවත්වාගෙන යන්න මම කැමැත්තක් ඇති වෙලා තිනවා. ඒක නිසා හෝ මම ඉන්නවා කියන එක. දැන් ඒකත් එපයි කියලා කියන්නේ. දැන් මෙතන මේ පෙන්නනවා ඔය පිටකෝපදීසේ පෙන්නෝ භවයේද භෝගයේද ව්‍යාකාරයේද කියන එක මේ අහංකාරස්ස පදට්ටානම් කියලා. අහංකාරය කියන එක ඇති වෙනවා කියලා. ඒ කියන්නේ භවය කියන එක හිතන බලන වේදනාව වශයෙන්. එතකොට භෝගය කියන එක රූපය වශයෙන් හිතන්න. භෝකාරය කියන එක හිතන්න බලන්න අර දැන් අපි කුණුවඹ ටිකක් පැත්තකට දාලා තමන් මේව මට එපා කියලා අර ආකාසඤ්ඤායතනි වාගේ වලට ගිහිලා තියෙනවා. දැන් මම මේ සංඥාව අල්ලගෙන හරි මං ජීවත් වෙන්නනේ හදන්නේ නේද? එතකොට අන්නේ කාරණා තුනම ගන්නවා. එක්කෝ මං රූපයත් එක්ක ජීවත් වෙනවා, වේදනාවත් එක්ක ජීවත් වෙනවා, රූප වේදනා එපා, මම මේ සංඥාවත් එක්ක ජීවත් වෙනවා කියන කෑල්ල කියන එකට ආවිලා තියෙනවා. එතකොට මෙන්න මේක නිසා අපිට ඇති වෙන අහංකාරය. ඒක තමයි මම කිව්වේ අර අවුරුදු 16ක ගෑනු ළමෙක් එහෙම ගත්තාම එයා ලස්සනයි නම් එයාට අහංකාරයක් කියන එක එයාට ඇති වෙනවා කියලා. ඒ අහංකාරය නිසා එයාට ඇති වෙනවා අත්ත් සංඥාව. අහනුයි මමුනි එක්කව වෙලා තමයි අත්ත් සංඥාව ඇති වෙලා තියෙන්නේ. අහනුයි මමුයි දෙන්න හරියාලුයි. මමන් කියන එක තමයි අහං ආනේ, අහං කියන එක තමයි මමන් අහන්නේ. ඒ දෙන්න නිසා අහනුයි මමුනි නිසා ඇති වෙන්නේ අත්ත් සංඥාව කියන එක තියෙනවා. ආංකාරයෙන් කරගෙන එක. ඔබ පෙන්නනවා තථාගතයන් වහන්සේක සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ පෙන්නනවා ඒ අත්ත් සංඥාව නැති වෙනකොට ඒ අහං අහිංකාර මං මමින්කාර කියන දෙක නැති වෙනවා කියන එක. එතකොට දැන් අහංකාරය නිසා අත්ත් සංඥාව ඇති වෙනවා කියන එක මෙතන පෙන්නනවා. ඉතින් මෙතනදී ඕගලන්ට පේනවා ඔය මේකේ මොනවා හරි එකක වෙනස් වීමක් කියන එක තියෙන්න ඕන. දැන් භෝගීක වුණත් මේ දැන් අපි තු මුළු ලෝකේ හැම තැනම ඕගලන්ගේ ස්ට්‍රීට් එකේ හැමෝටම තියෙන බෙන්ස් කාර් කියලා. එහෙනම් ඕගලන්ට කිසිම වේකක් නැහැ. හැබැයි ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා, අල්ලපු ගෙදර තියෙන්නේ අපි හිතමු මොනවා හරි ත්‍රී වීල් එකක් වගේ එකක් කියලා. ආන්න එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට අර මම මට මගේ බෙන්ස් කාර් එක සද්දේ නෑ අරවාගෙන මෙහෙමයි කියලා තමයි දාගන්න ඕනේ. එතකොට වෙනසක් තියෙනවා, ඉනික්විලිටි කියන එක තියෙනවා. අන්න ඒක තියෙනවා නම් තමයි අපිට තියෙන අර ගෑනු ළමයාගේ තිබුණේ මොකද්ද? මම ලස්සනයි අනිත් අයට වඩා, එයාට වඩා ලස්සනයි ඉන්නවනම් ආංකාරයක් වෙන විදිහක් නැහැනේ. අර එතකොට තමන්ගේ භවය කියන එක නේද? ඒ කියන්නේ අතීතී කරපු දේවල් වල ඇතිච්ච භවය. දැන් බලන්න මේ ගෑනු ළමයාගේ කතාවේදී ඒ ළමයට පේනවා මම මේ ලස්සන වෙලා කණ්ණාඩියක් ඇසෙන ගිහිල්ලා එහෙම හැරිලා බලලා එයා කල්පනා කරනවා මම දැන් ලස්සනයි. දැන් මම කොහොමද ලස්සන වෙලා තියෙන්නේ? ඔය ලස්සන වෙලා තියෙන්නේ එයා පේනවා මම අතීතේ දන් දෙයිලා තරහ ගන්න නැතුව ඉඳලා ඒ වගේ එක එක කාරණාවන් තියෙනවා. ඔය දන්න ඔය බුදුහාමුදුරන්ගේ බණහල තමයි ඔය තමන් යමාකාරක තේරුම් අරගෙන තියෙන්නේ. එතකොට මේවා ඇතුලේ තියෙනවා. තමන් හරියට දන්නේ නැති වුණා. දැන් එතකොට මොකද කරන්නේ? දැන් තව කවුරු හරි කෙනෙක් කියනවා කියමුකෝ තරහ ගන්න එපා, ලස්සන වෙන්න නම් තරහ ගන්න එපා. එතකොට එහෙම නැත්තම් මේ දන් දෙන්න. එතකොට ඔයාට පෝසත් වෙලා හොඳට මේවා වෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මේක ලබා ගන්න ආපහු එයා යනවා ওই සංඥා චේතන. ওই අහංකාරයේ කියන එක අත්ත සංඥාවේ තියෙනවා. ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා කියලා. ආපහු යන්නේ කොහාටද? ධර්මයට. ධර්මය කියලා ගුවම් සංඥා චේතන. අතීත චේතනා නිසා, අතීත කුසල් වූ හොඳ චේතනාවන් නිසා තමයි දැන් භවය හම්බ වෙලා තියෙන්නේ හොඳට ලස්සන වෙලා. දැන් මේ පාර ආපහු ඒව ගන්න අර දන් දී වාගේ කරන ආපහු අර බල්ල කණුවේ බැඳා වාගේ තමයි නේද? දැන් ඒක පතන එක්කෙන ආපහු එතෙන්ටමයි යන්නේ. ඒක සඳහාමයි වැඩ කරන්නේ. එතකොට දැන් මෙතන මේ ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ ওই අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙන හැටි අපි මේ පෙන්වන්න හදන්නේ මේ ඩයග්‍රෑම් එකේ. දැන් ඕගොල්ලෝ අහංකාර වෙලා තිනවා කෝවා කුණුඹ ගෙඩියෙන් අහංකාර වුණා. ඒකෙන් ලැබෙන වේදනාවෙන් අහංකාර වුණා. කුණුඹ ගෙඩියයි වේදනාවයි දෙකම එපා කිව්වා අරූප ධානයට ගියා. ඒකනොත් අහංකාර වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන පෙන්නනවා මේ පිටකෝපදේශයේ මේ සිංහල පොතේ පිටුව 132 මේ පුරුෂ ඉන්ද්‍රිය කියන එක ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක නිසා මේ තණ්හාව ඇති වෙනවා කියලා පිටකෝපදේශයේ පෙන්නනවා. පුරුෂ ඉන්ද්‍රියයි ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණීය වේ කියලා කියනවා. එතෙන්දී පෙන්නනවා පිරිමියෙක් නම් ගැහැණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. ගැහැණිය නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාවල පෙන්නනවා ඔය ස්ත්‍රියක් ගැන තමයි මුලින්ම කියලා තියෙන්නේ. ඒ ස්ත්‍රියක් ගත්තාම එයා බලනවා කියලා, එයා දිහා අනිත් අය බලනවද කියලා එයා බල කල්පනා කරනවා කියලා. ඒ කියන්නේ තමන් ලස්සනයි කියලා අරගෙන යම් හැමෝගෙම යම් කිසි ලස්සනක් තියෙනවනේ. එක එක්කෙනාට පේන විදිය වෙනස් නේද? එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ මම ලස්සනයි කියන එක ඒක මේ අනිත් අය මන් දිහා බලනවද කියලා බැලීමෙන් තමයි යාට අගය කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මේ ස්ත්‍රීත්වයේ කියන එක ඉක්මවන්නේ නැතුව එයා පිටත බලනවා. එතකොට ඒ කියන්නේ පුරුෂාදේශ බලනවා කියන එක. එතකොට ඔන්න ඔය කතාව නිසා තමයි අපි මේ ඔය ඩයග්‍රෑම් එක අර උඩ පැත්තේ තිබුණා වූ දේවල් ඔක්කොම අපි කපලා දැම්මා කියන්නකෝ. ඒ කියන්නේ දැන් මෙන්න මේ අපි ගමු ටිකක් සරල ඩයග්‍රෑම් එකක්. දැන් මෙන්න මේ දෙවින් ඩයග්‍රෑම් එක ගත්තොත් ඔයගලන්ට පේනවා මේ සුභයි සුඛයි අත්තා කියලා ගන්නවා. මම කියනවා මෙන්න මේ ටික මට එපා. මේ උඩ කතාව මේ කබලික ආහාර සංඥා චේතනා විඥාන මේ උඩ ලයින් එක බ්‍රිජ් එක වගේ හැදෙනවනේ. මේව මට එපා කියලා කියනවා. එහෙම කරාම ඕගලන්ට හිතෙනවද ඕගලන්ට සිතුවිල්ලක් නැහැ විදිහ නිදීවි කියලා. එනවා. ආයෙත් ඒත් සිතුවිලි එනවා. මොකද? මෙන්න මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලන කතාව කියන එක තියෙනවා. මේ ඉඳන් සත්‍ය කියන එක නිතරම හිතන ඕගලන්ගේ පරණ කර්මී. මේ උඩ ටික මේ කතුරක් අරගෙන කපාගෙන ගියාට ලිප්ස්ටික් මෙතන ඉඳන් අර අවිද්‍ය ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට යන කතාව තියෙනවා. අන්න ඒක තාමත් සිද්ධ වෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා කියන එක තියෙනවා. මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. ඕක අපි පුරුදු වෙලානේ තියෙන්නේ. පුරුදු වෙන්නේ කොහමද? තනකොළ ටිකක් දැක්කාම පිරිමික් කෙනා කල්පනා කරනවා මේ තනකොළ මේවා මේ වයිෆ්ට කපන්න බෑ. මට තමයි හයියක් තියෙන්නේ. එයාට ලෝන් මෝරින් අරක තල්ලු කරන්න ඒව බෑ. මං තමයි මේවා කරන්න තියෙන්නේ කියලා එයා මාන්නයත් එක්ක මං පුරුෂයා කියලා ඒක දාගෙන ඉන්නවා. වයිෆ් යනවා කුස්සියට. කුස්සියට ගිහිල්ලා අර පිගන් අරවා මේවා කෝප්පේම දැක්කම අනේ මගේ මහත්තයාට මේ සම්බෝලයක්වත් හදා ගන්න බෑ. ඈ මොකක්වත් කරගන්න බෑ. එතකොට දැන් එයාගේ මාන්නය තියෙනවා මම ඉබ්බුත් තමයි මෙයාට කන්න පුළුවන්කම තියෙන්නේ. මම තමයි මේව කරන්නේ. එතකොට එයාගේ එතනෙහි මාන්නය තියෙනවා. ඕකම තමයි ටික ටික ගිහිල්ලා තියෙන්නේ. ඕකම හොම ගිහිල්ලා මම පුරුෂයා කියලා හිතාගෙන මේ මාන්නය අටවගෙන බලන කාන්තාව දෙස. පුරුෂයා පුරුෂයා දෙස බැලුවාම එයාට එන සිතුවිලි වෙනස්. වැඩි බලන්න ඕන කමක් නැහැ. කාන්තාව දෙස බලනකොට හරයාගේ ඇතුලේ අර ඇතුලේ සිතුවිලි ටික එනවා. කාන්තාවටත් එහෙමයි. කාන්තාව කාන්තාව දිහා බලනකොට අර එක්කෙනෙක් නම් කියනවා කාන්තාව කාන්තාව දිහා බලන්නේ ඊර්ෂ්‍යාවටයි කියලා. එතකොට අර පුරුෂයා දිහා බලනකොට බලන්නේ වෙන සිතුවිලි මම කාන්තාව කියලා හිතාගෙන තමයි අර බලන්නේ. අර පොඩිට පටන් ගත්ත දේවල්ම තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. අපි එක්කම කරගෙන ගිහිල්ලා තියෙන විදිය වෙනස්. එතකොට දැන් මොකද වෙන්නේ? මෙතෙන්දි පෙන්නනවා මේ පුද්ගලයා මේ විදිහට පිරිමියෙක් නම් ගෑණියා සම්බන්ධ දෙයක් ඇත අභ්‍යන්තරී ඇලෙනවා කියලා. අර මම කිව්වේ අර එක TV ඉන්ටර්වියු එකක එක කාන්තාවක් කියනවා යා මේ කලින් මම දන්නේ ඉස්සර කාලේ කතාවක් මම මේ කියන්නේ මොඩලින් කරපු එක්කෙනෙක් හරි නිලියෙක් හරි ඒ නිවුස් වල ඉඳී කියනවා කවුරු හරි මන් දිහා බලන්නේ නැත්තම් වැඩක් නැහැ කියලා. දැන් මෙයා වයසට ගිහිල්ලා මිනිස්සු බලන්නේ නැහැ. ඒක නිසා එයාට තියෙනවා ලොස් එකක්. ඒකයි මේ කියන්නේ. එතකොට මේ පුද්ගලයා මේ බුදුහාමුදුරු පෙන්නන්නේ මේ කාන්තාව කාන්තාත් ස්ත්‍රීත්වය කියන එක ඉක්මවන්නේ නැතුව එයා බාහිර දේවල් දිහා බලනවා. එතකොට අභ්‍යන්තරයේ ඇලුනා බාහිර දේවල් දිහා බැලුවා. එතකොට බැලුවාන් පස්සේ මොකද වෙන්නේ? බාහිර දේ සොයයි. මෙසේ රාග සහගත වූයේ බාහිර වූ දේ සොයයි. මේක තමයි මමංකාරය කියලා කියන්නේ. එතකොට අර පිට දේවල් අපි සෙවීමක් කියන එක තියෙනවා. එතකොට මම පුරුෂයා කියලා කාන්තාව දිහා බලනවා. ඒ කියන්නේ කාන්තාව සොයනවා කියන එක වර්ධනේ නේද? අර මම කුණුවම මුදලාලි හෙව්වයි කිව්වේ. ආන් ඒ වාගේ. ඒ කියන්නේ මුදලාලි සොයාගෙන අපි යනවා. පුරුෂයා කාන්තාව සොයාගෙන යනවා. කාන්තාව පුරුෂයා සොයාගෙන යනවා කියන අර්ථය තියෙනවා. එතකොට අහංකාරය නිසා මමංකාරය. අර තමන් ගහක් ගොලක් වාගේ නෑ හිතුවනා. පුරුෂයා කාන්තාව හොයන්නේ යන්නේත් නැහැ. කාන්තාව පුරුෂයා හොයන්නේ යන්නේත් නැහැ. අර ඒ විදිහට හිතුවේ නැහැ. මේකට අහංකාර ගතියක් දාගත්තා. දැන් ඒක නිසා සෙවීම කියන එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා අපි මේක කලින් කියලා තියෙනවා අර බාහිර වස්තුවේගේ පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා කියලා. මතකද ඒ කතාව? අර දෙවෙනි ඩයග්‍රෑම් එකේදී ස්ලයිඩ් 2 එකේදී මේ අභිනිවේෂ ඩයග්‍රෑම් එක. ඒකෙදී අපි කතා කළානේ එහෙම එකක්. ඒ කියන්නේ දැන් බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා අපිට ඇති වෙන මමංකාරය කියලා එක මගේ කියන ගැනීමක් කියන එක ඇති වෙනවා. ඒ මමංකාරය නිසා අපිට ඇති වෙන සුඛ සංඥාව. ඒ සුඛ සංඥාවේ කිව්වා ශාස්ත්‍ර ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියලා. එතකොට මොකද වුනේ? අර ස්පර්ශයට ඉඳන් පටන් අරගෙන වේදනාවෙන් පරිග්‍රහය වෙලා ඒකෙන් මට සුඛ සංඥාවක් ඇති වෙලා මං ආපහු ස්පර්ශය කියන එකට ගමන් කරනවා කියන එක තේරෙනවා. එතනත් අර බල්ල මැද ගත්තා වගේ තමයි එතනම ලූප් එකක් එහෙමම ඇති වෙනවා නේද? ස්පර්ශයෙන් වේදනාව පරිග්‍රහය පරිග්‍රහයෙන් සුඛ සංඥාව ආපහු ස්පර්ශයට යනවා කියන එක තියෙනවා. ඔච්චරයි කරගිල්ල එතන තියෙන්නේ. එතකොට ඒකනේ මම කිව්වේ අර ඒ අවස්ථාවේ තමයි පැහැදිලි කරේ අර තරුණ ජෝඩුවක එක්කෙනෙක් මලා නම් අනිත් එක්කෙනාට බොහොම අමාරුයි කියලා එහෙම කියේ. මතකයිද නේද? මොකද අර ස්පර්ශයටම තමයි ආපහු යන්නේ කියන එක තියෙනවා. එතකොට අහංකාරයෙන් දැන් අපි මේ හතරෙන් ඩයග්‍රෑම් එකේදී පෙන්වුවේ මොකද්ද? අපිට අහංකාරය කියන එක තියෙනවා. ඒක විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන්. රූපය නිසා, මගේ වේදනාව නිසා, එහෙම නැත්නම් ඒ වේ රූප වේදනා කතාව පැත්තකට දාලා අරූප ධාන සහගත ස්වභාවයේ ඒකෙන් හරි මම ජීවත් වෙනවා කියලා තිබෙනවා අහංකාරය. ඒ අහංකාරය සහිතව මම ජීවත් වෙනවා ඒ විදිහට බලනවා. එතකොට පුරුෂයා හෂයෙන් ඉඳගෙන හොඳම උදාහරණෙ වෙන්නේ අර කාන්තාව පුරුෂයා කියන එක ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ඒක සකස් වෙලා ඊට පස්සේ අපි ඒක නිසා මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක තමයි මේ ඩයග්‍රෑම් එකේදී පෙන්නන්නේ. එතකොට මෙතන මේ ඉලක්කම් තුනක් දක්වන කොල්ල තියෙනවා 1 2 3 කියලා. ඒක හොඳට කල්පනා කරලා බැලුවොත් ඕගලන්ට පේනවා ඔය වේදනාව කියන එක පස්සේ ওই පරාමාසය කියන එකට ඇදීමක් කියන එක එනවා. එතකොට වේදනාවයි පරාමාසයයි කියන එක එකක් වශයෙන් උතන කල්පනා කළොත් මේ අවස්ථාව වෙනකොට මේක අපි අංශක 90කින් මේක කැරකෙවුවොත් මේ ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ හරියට හිතන්න මේ කබලින්ගාර ආහාරයේ සංඥාව චේතනාව කියන දන්නේ හරියට ලණුවක් දාලා තිනවා කියලා. ඒ ලණුවක් දාලා අපි පල්ලෙහා ඉඳන් අපි අදිනවා. චේතනාවෙන් පල්ලෙහා ඉඳන් අන්න අපි අදිනවා. මේ මගේ මගේ කියේ අදිනවා. අදිනකොට වෙන්නේ මොකද්ද? මෙතන නිකන් මෙහෙම තිනවනවා නම් මේක පෙරලෙනවා නේ. ඒ කියන්නේ අංශ 90කින් මේක පෙරලෙනවා. අන්න මේ විදිහට අංශ 90ක මේක රොටේට් කළොත් අන්න ඒක ආපහු 1 2 3 කියලා උතන ඔයගලට ලකුණු කරලා තිනවා. ඒක තමයි මේ ස්ලයිඩ් 5 එකේ ලකුණු කරලා තියෙන්නේ. මොකද්ද මේ පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්න? පස්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා මෙතන පෙන්නනවා මේ පානාති පාතේ කියන එක. පානාති පාතේ නිසා ද්වේෂය ඇති වෙනවා කියලා අපි දන්නවා. ද්වේෂය නිසා පානාති පාතේ කියන එක තියෙනවා. ඊළඟට අදත්තා දානි නිසා අපිට ලෝභය ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දානි කියන එක ඇති වෙනවා. කාමී වරදවා හැසිරීම කියන එක නිසා මෝහය ඇති වෙනවා. මෝහය නිසා කාමී වරදවා හැසිරීම කියන එක ඇති වෙනවා. ඉතින් අපි පැහැදිලි කරලා දීලා තියෙනවානේ ජීවිතේ එකපාරක් හරි ඔයගොල්ලෝ කාමී වරදවා හැසිරීම කියන එක උනා කියලා මව කුසට යන අවස්ථාවේදී නේද? එතකොට මෙතන ඒ සම්බන්ධතාවය වෙන්නේ. දැන් අපි අර ඉස්සෙල්ලා බලපු ධර්මියත් එක බැලුවොත් සකස්සලා හසඳලා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන අපි ලකුණු කරලා තියෙනවා මේ පානාති පාතයයි අදිඥාදානයයි කාමිය වරදවා හැසිරීමයි කියන එක. මෙතෙන්දි මේ පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එක හැකිලෙන විදිය. මේ ඩයග්‍රෑම් එක කොහොමද මේ බෝල කූඩුවක් වාගේ අපේ මේ අර ඩයග්‍රෑම් එක ඇකිලෙනවා එක එක විදියට. දැන් එක විදියකට ඕගලන්ට පේනවා මම පානාතිපාතය කරනවා නම් ඒක නිසා මම අදත්තාදානිය කියන එකත් කරනවා. මං කිව්වේ ගෙදරක කුකුලෙක් ඉන්නවා නම් ඕගලන් ඒ කුකුලා මරාගෙන කනවා නම් පානාතිපාතය පළවෙනියට කරනවා. දෙවෙනියකට ගත්තාම ඒ කුකුලා කිව්වේ නෑ මහත්තයා මගේ මස් ටික ගන්න කියලා. එතකොට එහෙනම් අදත්තාදානියත් කරලා දැන් පානාතිපාතය නිසා අදත්තාදානිය. එතකොට මේ දෙක දෙන්නම එක පැත්තකට ඇදිලා එනවා. ඉතින් ඒකෙන් මේ කාමයේ වරදවා හැසිරීම කියන එක එතෙන්ට එනවා. මේක තියෙනවා ඒවා එකකට එකක් සම්බන්ධයි. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ ඩයග්‍රෑම් එක ඔය උඩ තියෙන අවිද්‍යාව පල්ලෙහා තිබෙනා වූ මෝහය නේද? එතකොට මේක මේ පැත්තට මෙහෙම චප්පු වීමක් කියන එක තියෙනවා කියන එක තියෙනවා. ඊළඟට අපි ආයෙත් බලමු මේක අනිත් පැත්තට ඇකිලීමක් කියන එක. දැන් බලන්න මේ මෙතන පළවෙනියට ලියලා තියෙන එක ඕගොල්ලෝ සිංහලින් ඕනනම් ලියා ගන්න පුළුවන් කෙනෙකුට ලියා ගන්න අවශ්‍ය නම් ඒක පෙන්වන්නේ මොකද්ද? පෙර වූ මෝහය ඒ වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. එතකොට මොකද්ද මේ දෝෂ සහිතව ජීවත් වීම කියලා කියන්නේ? ඒ කියන්නේ රෝගී සංඥාවක් මගේයි කියලා මම ගන්නවා. රෝගී සංඥාවක් අරගෙන ජීවත් වීම කියන එක තමයි දෝෂ සහිතව ජීවත් වීම කියන එක. අර සික් සංඥාවක් මගේ කියලා මම ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආකාස සංඥායතන සංඥාවහත් මගේයි කියලා ගැනීම. අඹ ගෙඩිය ලාබයි කියලා අරගත්තා වූ කතාව එකක්. අනිත් පැත්තට ගත්තාම හොඳ දිගට ගන්න පුළුවන් අපිට ආකාස සංඥායතන අඹ ගෙඩියත් එපා කියලා අරගෙන ආකාස සංඥායතන සංඥාහ මගේ කියලා ගැනීම. එතකොට ඔයගලන්ට මතකනේ මේ තුන කියන එක ලකුණු කරලා තියෙන්නේ අර ඕකාරයේ තිබිච්ච නේද? භවය, භෝගය, ඕකාරය. ඒතර ආකාස සංඥාතන සංඥා. ඒක මගේ කියලා ගත්තා, ඒක ගත්තා කියන එකත් මෝහය. මම මෙහෙම ජීවත් වෙන්න පුළුවන් ඒ කියන එක හිතීම කියන එක. එතකොට ආනන්ද සප්පයි සූත්‍රයේ මේ කාරණාව අපි කතා කරනකොට කිව්වේ මෙන්න මේ වගේ සංඥාව නේද? එතන පෙන්වන්නේ මේ ධාන සංඥාවොත් එද්ද? ඒ සියලු සංඥාව ඉතුරු නැතුව නිරුද්ධ වීමක් ගැන තමයි කතා කරන්නේ මේ අපි මේ වෙලාවේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙතන පානාතිපාතිය කියන එක තියෙනවා, මෝහය තියෙනවා, ද්වේෂය තියෙනවා. ඒක තමයි මේ සිංහලෙන් අපි දැන් පැහැදිලි කිරීම කියන එක කළේ. පෙර වූ මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඊළඟට දෙවෙනි කාරණේට ලියා ගන්න පුළුවන්. ඒක තමයි ඔය දෙවෙනිට ලියලා තියෙන්නේ. එතන කියනවා දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාල ලියා ගන්න ලෝභ සහිතෝ ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න අතත්තා දානිය කියන එක. මොකක්ද එතන ලෝභ සහිතෝ ජීවත් වෙනව අදත්තා දානිය කියන්නේ? අදත්තා දානිය කියලා කියන්නේ රහියාවක් කරගෙන ඉන්නවා කියන්නේ අදත්තා දානිය නේද? එතකොට දැන් මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන්නේ ඒකනේ අපි දැන් කරන්නේ. කොහොම හරි මේක අර පවත්වාගෙන යන්න, භවය පවත්වාගෙන යන්න අපි ඕක කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි අපි දැන් තියනවා අවිද්‍යාව. මේ මොහොතේ අපි ඕක තමයි කරන්නේ. මේ විදිහට අදත්තා දානිය සහිතෝ ජීවත් වෙනවා කියන එක. එතකොට දැන් එතන ඒ කාරණා තුන ලස්සනට පේනවා නේද? පේනවද? මෙතනින් උඩින් නිකන් ඉරක් ඔගොල්ලෝ කර්ව් එකක් වශයෙන් දෙවොතින් ලෝභය කියන එක තියෙනවා. එතකොට දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තා දානිය කියන එක තියෙනවා. එතකොට යටින් තුන සම්බන්ධ වෙනවා, උඩින් එතන ඒ තුන සම්බන්ධතාවය කියන එක තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණේට ලියාගන්න කාමීය වරදවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. මෙහි ඇලීම අභිනිවේශය කියන එක. එතකොට මෙතන ඕගලන්ට පේනවා මේ කතාව නේද? මෙතන පෙන්නනවා කාමී වරදවා හැසිරීම. එතකොට අපිට කාම සංඥාවන් ඇල්ල ඇති වෙලා තියෙනවා. ඒකේ ඇලීම කියන එක, අභිනිවේශය කියන එක, මේ ඇලීම අභිනිවේශය කියලා අපි දාලා තියෙනවා. කාම සංඥාවේ ඇලීමක් කියන්නේ කාම, කාමී වරදවා හැසිරීම කියනකොට කාම සංඥාව තියෙනවා, කාම සංඥාව ඇලීම කියන එක තියෙනවා. එතකොට මේකේ මේ ඊට පස්සේ ලියලා තියෙන්නේ මොකද්ද? මෙතෙන්දි පෙන්නනවා මේ තුනම ඉදන් සත්‍යාව නිවස කායකාන්තයට ඇතුළට ඇදිලා යනවා. මොන තුනද? මේ අවිද්‍යාව කියන එකයි, මෝහය කියන එකයි, මේ අභිනිවේෂය කියන එකයි. මේ තුනෝ මේක ඇතුළට ඇදෙනවා. ඉදන් සත්‍යය ඇතුළට ඇදෙනවා. කොහොමද මේ ඉදන් සත්‍යය තුනට මේ ග්‍රන්ථය ඇතුළට ඇදිලා ඉන්නේ? මේ තුන ඇදිලා ඉනවා කියලා කියන්නේ ඔයගලන්ට පේන පළවෙනි වශයෙන් ඔයගොල්ලෝ දන්නවා අර හතරවෙනි විඥාන ආහාර පාර. විඥාන ආහාර පාරෙන් දන්නවනේ උඩ තියෙන අවිද්‍යා යෝගිය කියලා, එහෙම නේද? අර නොදන්නාකම කියන එක ඒකේ තියෙනවා. එතකොට අවිද්‍යාව නිසා ඔගොල්ලෝ ඉදන් සත්‍යයට එනවා කියන එක තියෙනවා. ඉදන් සත්‍යයට ආවම මෙතනින් පල්ලෙහාට ගිහින් මොහයට යනවා කියන එක තියෙනවා. මොහය ඇති වුණාම සංස්කාර හදනවා. සංස්කාරයෙන් අපි ආපහු අවිද්‍යාවට ගිහිල්ලා සංස්කාරයෙන් විඥාණිය හදලා ආපහු එනවා කියන එක. එහෙනම් අපි මේක මේ පැත්තට ඇදෙන කතාව ඔයගොල්ලන්ට එක පැත්තකින් පේනවා. ඒ කියන්නේ විඥාන ආහාරේ ඒ ඩයග්‍රෑම් එකේ විඥානාහාර පාර ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් ඒක වැඩ ගන්න විදිය ගැන අනිත් අතට ගත්තාම මේවා අර සුභයි සුඛයි කියලා ගත්තා වූ දේවල් තියෙනවා. දැන් අපි කාම සංඥා වශයෙන් මේවා කරේ. දැන් අපි ටිකට ඉස්සෙල්ලා කිව්වානේ අර වේදනාව කියන එක භවය කියලා කිව්වේ. එතකොට ඒක දැන් වේදනාවේ පරාමාසයට ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා තියෙනවා. දැන් මම ඒක ඇදලා ගන්නවා. දැන් මේ අභිනිවේෂේ පරාමාසයට මේ අභිනිවේශය නිසා පරාමාසය තියෙන එක ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ තුනම මේ ග්‍රන්ථියට ඇදිලා යනවා කියන්නේ කොක භාවනාවේ වශයෙන් ඔගොල්ලෝ බලන්න ඕන දෙයක්. හරි වටිනා වූ ධර්මයක් උතන තියෙනවා. ලොකු දෙයක් අවබෝධ වෙනවා ඒක තේරුම් ගත්තා කියන එක. එතකොට උතන මෙතන අපි කියනවා මේ පරාමාසය කියන එක ඉදන් සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථිය තුට ඇදෙන්නේ ප්‍රසන් මොහොමන්ට් එකේ. දැන් මේ මොහොතේදී අර පෝතලී සූත්‍රය නම් බල්ලට මස් කට් දැම්ම උද්දෝගන ගියා ගත්තා ප්‍රසන් මොහොමන්ට් එකේ. අර හිත හිටියන ඌ යන්නේත් නැහැ ඔකට බලුවාම. ඒක පාටම ගත්තා. ඒ කියන්නේ මේ වෙලාවේදී අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. දැන් බල්ලා සමහර වෙලාවට මෙන්න මස් කඩ මුදලාලි ළඟ කෙනෙක් ඉඳලා එයාගේ කල්පනාවක් තිබුණා නම් අනේ මේ මුදලාලි හැමදාම මට කට්ට තමයි දාන්නේ මට එකින් ඇති වැඩක් වෙන්නේ නැහැයි කියලා ඒක ගැන හිතන අවස්ථාවක් නෙමෙයි. දාපු ගමන් කම්පිටිෂන් එක පේනවනේ. සාරම්භයේ තියෙනවා තව බල් අනිත් තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නකො. බූ ගන්න පුළුවන් මේක නේද? දෝගන ගිහිල්ලා අරද ගන්න. අන්න එහෙම තමයි අපේ ක්‍රමය. එක පාටම ගන්න. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතීමකුත් නැහැ. මේක තණ්හාව මගින් තමයි මේක ඇතුළට ඇදිලා එන්නේ. ඔය තණ්හාව මගින් ඇදිලා එනවා කියන එක නිතරම හිතනද මහා රැල්ලක් එනවා. මේ තණ්හාව කියන එක ගත්තාම විශාල රැල්ලක්. අතීතයේ අපි කරපු දේවල් නිසා මේ මොහොත දැන් හැදිලා මොහොතේ වේව්ස් හැදිලා තියෙන්නේ. රැල්ල ගහගෙන ඉන්න. ඔය රැල්ල එක්ක තමයි මේක ඇතුළට හෝස් ගාලා අර පොඹතික තල්ලු කරගෙන ඕබලංග තල්ලු කරගෙන වෙරළට තල්ලු කරගෙන ඉන්නේ. ආන් ඒ වගේ තමයි මේකත් තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව වෙනකොට අපි කියවනේ ඉතින් අර ආහනුයි මමුණුයි එකට ඉන්න අවස්ථාව. මේ වෙලාවේදී ආහනුයි මමුණුයි එක්කව වෙලා ඉන්නේ. එතකොට ඔය ආහනුයි මමුණුයි කියන දෙන්න එක්කව වෙලා ඉන්න අවස්ථාවේදී මේක අනිත් පැත්තට යන අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ආහනුයි මමුණුයි එක්කව වෙලා ඉන්නකොට එක අවස්ථාවක් තියෙනවා පරාමාස කාය ග්‍රන්ථියේ තියෙන එක ඇදෙනවා ඉදන් සච්චිය ඇතුළට. ඒක ප්‍රසන් මොමන්ට් එකේදී. ආහනුයි මමුණුයි එක්කව වෙලා ඉන්නකොට ඉදන් සච්චියේ තියෙන එක පරාමාසයට අනිත් පැත්තට යන හේතුවක් තියෙනවා. ඒක ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ අරක අරගෙන ඉවරයි. අරක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ තමයි අපි සිතන්නේ. අන්න ඒක නිසා තමයි ඒක ප්‍රසන් මොමන්ට් එක නෙමෙයි කියලා කියන්නේ. අර පළවෙනි කාරණේ සිද්ධ වුණා කියන එක තමයි ප්‍රසන් මොමන්ට් එක කියලා කියන්නේ. මේ වෙලාවේදී ගත්තාම අරක මම ගත්තා ඊට පස්සේ සබ්සිකුවන් කියන එක තමයි කියන්නේ. එතකොට ආහනුයි මමුනුයි ඒ එකට එක්කව වෙලා ඉන්න අවස්ථාව ප්‍රසන් මොමන්ට් එක. අන්න ඒ වෙලාවේදී මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉදා සත්‍යයට ඇදෙනවා. මේ වෙලාවේදී පෙර අවිද්‍යාවයි පසු මෝහයයි කියන එක දෙන්නම එකයි. දෙකේ වෙනසක් හොයාගන්න බෑ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා තමයි ඕගලන්ට මෝහය කියන එක ඇති වෙන්නේ. එහෙමනම් ඕගොල්ලෝ දන්නවා අවිද්‍යාවයි මෝහයයි අතර ගැප් එකක් තියෙනවා. නේද? අවිද්‍යාවයි මෝහයයි අතර ඉදන් සත්‍යයේ මැද්දේ ඉන්නේ ගැප් එකක් තියෙනවා. මේ අවස්ථාවේදී එහෙම ගැප් එකක් ඇත්තේ නෑ. දෙකම එකයි. එකම තත්ත්වයට මොකද මේක අරගෙන දිරෝලා ඊට පස්සේ සංඥාවන් වෙනස් වෙලා යනවා කියන කතාව පෙර එකයි පසු එකයි දෙකම එකයි කියන එක දිනන දෙක තියෙන. දැන් ඔයගලන්ට පේනවා මේ භවයේ මෝහය කියන එක. දැන් මම මෙරළ ඉන අවස්ථාවක් ගන්නකොට මේ භවයේ මෝහය ඊළඟ භවයේදී අවිද්‍යාව. ඒකනේ අර අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ. මේ භවයේ මෝහය තමයි ඇති අවිද්‍යාව. අන්න ඉතින්ද ඔයගලන්ට ගැප් එකක් තියෙනවා. මෙතන මෙහෙම ගැප් එකක් නෑ. මේක පාටම මේකේ අවිද්‍යාවයි මෝහය දෙකම එකම අර්ථයේ තියෙන්නේ. දඩස් කාලා මේක අරක ඇතුළට ඇදෙනවා. එතකොට ඔකුළු භාවනාවේදී කරන්නේ මෙන්න මේ කාරණා තුන නිසා මේ ඉදන් පරාමාස කාය ග්‍රන්ථය, ඒ කියන්නේ පරාමාස කාය ග්‍රන්ථය කෙටියෙන් කියනවා නම් පරාමාස කාය ග්‍රන්ථය ඉදන් සත්‍යයට ඇදින්නා වූ අවස්ථාවල් තුනක් තියෙනවා. මොනවද ඒ අවස්ථාවන් තුන? මෙන්න මේ කාරණා තුන. අවිද්‍යාව, අභිනිවේෂය, මේ පැත්තෙන් තිබින්නා වූ මෝහය. මෙන්න මේ අවස්ථාවේදී මේක ප්‍රසන් මූමන්ට් එකේදී මේක ඇදෙනවා කියන එක තියෙනවා. ඉතින් මෙතන තමයි මම පෙන්නන්නේ ආනාපාන සතිය කියන එක. ගැඹුරු ආනාපාන සතිය තියෙන්නේ උතන. දැන් ආනාපාන සතිය ගුව මනුස්සය ඇත්තම කියනවා නම් දන්නේ නැහැ නේ. අර කාරණා දෙකයි නේ කතා කරන්නේ. ඔකේ කාරණා 16ක් තියෙනවා. ඔකේ කියනවානේ අනිච්ඡානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. විරාගානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. නිරෝධානුපස්සී යස්ස සිස්සාමීති සික්කති. පටිනිසග්ගාණු පස්සේ අස්සසි සාමිසිකතු විදිහට කියන්නේ. ඒ කියන්නේ දැන් මුලින් කියනවා අපිට අනිච්ඡාණු පස්සේ නේද? අවිද්‍යාව කතාවේදී අනිත්‍යයි කියන එක තේමන. විරාගාණු පස්සේ. එතකොට මෝහි කතාවේදී කල්පනා කරනවා මේක නිරෝධ වෙනවා කියන එක. තව සංඥාව මගේ කියලා ගන්නෙ නැතිකම. ඊළඟට පටිනිසග්ගාණු පස්සේ කිව්වහම මේ තුනම හින්දාම මේක එපා. අවිද්‍යාවයි අභිනිවේෂයයි තුනයි. කාරණා වෙමින් වශයෙන් බලන එක එපයි කියලා කවලන කොච්චර ධර්මයක් දෝදවාමෝ පෙන්ලා දීලා තියෙන්නේ. ආනාපාන සතිය එක තමයි කියන්නේ කරන්න එපයි කියලා. තේරෙන්නේ නැති මනුස්සයා. මේක කරපු මනුස්සයා දන්නේම නැතුව ආනාපාන සතියට වැටෙන. අර ප්‍රසන් මූමන්ට් එක. ප්‍රසන් මූමන්ට් එකේ තමයි මේක ඇදෙන්නේ කියන එක තමන්ට තේරෙනවා. මෙන්න මේක අර්ථය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මහා ගැඹුරු ධර්මයක්. ඔය ආනාපාන සති සූත්‍රයේ මේක මනුස්සයා දන්නේ නැති ගමන් මේ පොඩකමට මේක කරගෙන යනවා මේක මෙහෙමයි කියන්නේ. හරිම ගැඹුරුයි. එතකොට භාවනාවට ඔන්න ඕක තමයි ගන්න. එතකොට මෙතන බලන්න මේ 4යි 5යි 6යි කියලා තුනක් ලකුණු වෙලා තියෙනවා නේද? 4යි 5යි 6යි කියන එක. එතකොට මේ පැත්තෙන් තියෙනවා ඔයගලන්ට පේනවා අදත්තා දානි මෙතන කාමීවරද ආයසරිය මෙතන මේ පානාතිපාතී කියන එක තියෙනවා. දැන් අපි යමු පස්වෙනි 6වෙනි ස්ලයිඩ් එකට. දැන් ඔයගලන්ට ඉනම් 4යි 5යි 6යි ආපහු මෙතන ලකුණු වෙලා තියෙනවා. අතන තිබිච්ච 4 5 6 තමයි මෙතනත් මේ ඇවිල්ලා තියෙනවා. මෙතන මොකද්ද මේ පෙන්වන්නේ? මේක මේ ආයතන භාවනාව තුන සඳහා තමයි මේක හැදුවේ. මෙතන තියෙනවා මේ කාම විතක්කය කියන එක. ඕගලන්ට ඉතින් හොඳට පුරුදුනේ කාම විතක්කය ඇති වුණා නම් ව්‍යාපාද විතක්කය කියන එක ඇති වෙනවා. ව්‍යාපාද විතක්කය ඇති වුණා නම් විහිංසා විතක්කය ඇති වෙනවා කියන එක අපි දන්නවා. ඒත් අනිත් පැත්තට ගත්තහම කාම විතක්කය නිසා අපි කාමයේ වර්ධවා හැසිරීම. කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය. මෝහයෙන් අපි ආපහු අපි දන්නවා මෝහ පාරේ තියෙන්නේ මෝහය නිසා විහිංසාව කියන එක නේද? එතකොට මෙතන මේ සම්බන්ධතාවය අපිට ආපහු පේන ලෝභ දෝෂ මෝහයක තියෙන්නේ මෝහය නිසා විහිංසාව කියන්නේ. එතකොට දැන් කෙනෙක් පලක් වෙලාවට හිතනවා ඉතින් කාම විතක් ඇති විච වලියටම කාමයේ වර්ධවා හැසිරෙනමයි. නමුත් අපි දන්නවා අඩුම තරම් එකපාරක් හරි ඕගොල්ලෝ කරලා තිනවා. එහෙනම් මේකේ රවුමේ ගිහිල්ලා තිනවා කියන එක තියෙනවා. එතකොට මේක මේ අතීතයේ වුණා නම් මේක ඉපදෙන මොහොත අවස්ථාවක මව කුසට යන අවස්ථාවක මේක වුණා නම් එහෙනම් ඉතින් දැන් කරන එක ඕගලන්ට පේනවා මේ පල්ලෙහන් එන මේ ලයින් එක සම්බන්ධයි කියලා. එතකොට මේක සම්බන්ධතාවයේ දෙපැත්තින් පේනවා. එතකොට මේ 4යි 5යි 6යි කියන එක අපි ක්ලොක් වයිස් කරකෙව්වොත් ඕගලන්ට පේනවා අර අපි ඉස්සෙල්ලා ගත්ත ඩයග්‍රෑම් එක 4 5 6 කියන එක එතන තියෙනවා කියන එක. දැන් බලන්න දැන් මේ විදිහට ආවට පස්සේ මොකක්ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? මෙතන අපිට සිද්ධ වෙලා තියෙන්නේ අර අභිජ්ජාවයි චේතනාවයි දෙකම එකක් වෙලා තියෙනවා. ඉතින් අභිජ්ජාව කියන එක ඕගොල්ලෝ මම කිව්වේ මොකද්ද මුලදීම අභිජ්ජාව කිව්වේ මොකද්ද? මොකක් හරි රූපයක් දැකලා වුණ පොඩි වේදනාවක් ආවා. පළවෙනි පාරට අර ගත්තනේ කුණු අමු උදලායි දැක්ක ගමන් සන්තෝෂයි නේද? එක පාරටම මේක ආවා. දැන් ඊට පස්සේ දැන් කල්පනා කරලා බලනවා මේ අඹගෙඩියේ කාලා දැන් අඹගෙඩියේ කන අවස්ථාවක් හිතන්නකො. අඹගෙඩියේ කනකොට කල්පනා කරනවා මේකේ හොඳම හොඳටම අඹගෙඩිය කාපු වෙලාව. ඒ තමයි මාන්නීය කරන එක. ඕකටනේ ඕගොල්ලන්ගේ අගේ දීලා තියෙන්නේ. දැන් මාන වැළුවේ එක මානී දීනා වේදනාව අගේ ඕගොල්ලන්ගේ ඇති වෙන වේදනාවට වඩා ගොඩාක් වැඩි. මේ රියල් වැලියු එකට වඩා මානේ සංකල්පයෙන් ඇවිල්ලා තියෙන මානේ තියනවා වගේ ලොකුම වැලියු එක ඒක තියෙනවා. අන්න ඒකට තමයි ඔයගොල්ලෝ අභිජ්ජාව කියන එක තියෙන්නේ. එතකොට බලන්න චේතනාව අනුවනේ ඔය අත්තකටව ඇවිල්ලා තියෙන්නේ. මානේ ඇවිල්ලා තියෙන්නේ මානේ ඇතිනේ කොහොමද දික්තියන්නේ? දික්තියන් වලින් මිච්ඡා දික්තිය, මිච්ඡා දික්තිය ලොකුම දික්තිය සක්කාය දික්තිය. සක්කාය දික්තියෙන් තමයි අත්ත කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ දෙන්න දැන් එකට එකා වෙලා ඉන්නේ. මාන වැලියු එකයි තමන්ගේ ඒ චේතනා වැලුව එක එතන අභිජ්ජාවයි චේතනාවයි දෙන්නම එකයි කියන එකට ඇවිල්ලා තියෙනවා. අර ඩයග්‍රෑම් එක ඇකලුණා. ඩයග්‍රෑම් එක ඇකලුණායින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? දැන් ඊදාන් සත්‍යයයි يعني පරාමාස කායග්‍රන්ථයයි ඊදාන් සත්‍යයයි දැන් දෙන්නම එකට ඉන්නේ. හැඟර එක ඇකලුණා වගේ ඇකලුණාම දෙන්න එකට ඉන්නේ. අභිජ්ජාවයි චේතනාවයි දෙන්න එකට ඉන්නවා. මේ දකුණු අත පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ කාම සංඥාව කියන එක. අර ඩයග්‍රෑම් එකේ මතකයිනේ කාමී වරදවා හැසිරීම කාම සංඥාව නේද? එතකොට ඒක තමයි මෙහින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක හිතන්න මෙතන නිකන් අර රූපය විතරක් නෙමෙයි. දැන් ඔයගලට උද්දච්චය තියෙනවා කියලා කියන්නේකො. උද්දච්චය තියෙනකොටත් එතන කාම සංඥාවක් කියන එක තියෙනවා. ඒ කාම සංඥාව හේතුවක් වෙන උද්දච්චය ඇති වෙනවා. උද්දච්චය ඇති වෙන අවස්ථාවන් ගත්තාම කාමයේ නිසා ඇති වෙන අවස්ථාවන් දිනන ඇලුම් කටයුතු ආරම්භනේ. අනිත් අතට ගත්තාම ආස්වාද ඉන්ද්‍රයෙන්. එතකොට ඉතින්දි අවස්ථාවේදී ගත්තාම තමන්ගේ මේ ධානය ධානයෙන් සහිතව තියෙන එකේදී මොකද ඔය ඕනම ධානයක ආතන් වහන්සේ පෙන්නනවා ඔය රූපය කියන එක අපි ස්පර්ශ කරන්න ඕනේ. නැත්තම් විඥානය පවත්න්න බෑ. ධාරාවක් වශයෙන් මේක පවත්න්න නම් රූපය ස්පර්ශ කරන්න ඕනේ. අරූප ධානයට ගිය මනුස්සයෙක් ඔක ස්පර්ශ කරනවානේ. ඒ කියන්නේ මේ කසිකබල් රූපේ නෙමෙයි සංඥාවෙන් හැදුනා වූ ඒ රූපය හරි ස්පර්ශ කරන්න ඕනේ. එයා 50% ඒක ස්පර්ශ කරමින් තමයි ඒක පවත්තන්නේ. එතකොට මේ කාම සංඥාව කියන එක මේ පැත්තේ ඔය මහ විශාල ගැඹුරු අර්ථයකට මේක පෙන්වලා දීලා තියෙනවා. කාම සංඥාව නිකම්ම නෙමෙයි. රූපය එහෙම නැත්නම් රූපේ පැත්තකට දාලා ඒකෙන් අයින් වෙලා ඇති වුණා වූ තියෙන අරූප ධානය. අන්න එතන තියෙන මේ කාම සංඥාව කියන එක පොඩි ලඩක් නෙමෙයි මේක. එතකොට මෙන්න මේක තියෙනවා. එතකොට මේ පැත්ත ඕගොල්ලෝ බැලුවොත් මෙතන පෙන්නන මොකද්ද? අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාලලාපඩ. එතකොට බුදුහාමුදුරු මෙතන පෙන්නන කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනස්සේ විතරයි. මේකෙන් ඇති වෙන මේ වේදනාව ලීලා තියෙන්නේ මොකද්ද? දෝමනස්ස සාගතයි. කොච්චර කරත් ඕගොල්ලෝ නැති වෙන්නේ දෝමනස්සේ විතරයි. කුණු අඹ ගෙඩිය වේවා, කුණු අඹ ගෙඩිය පැත්තකට දාලා අරූප ධානී වේවා, ඒක කොහොම හරි පවත්වාගෙන ඉන්නවා කියන එක එතන තාපහු කාමේම තමයි එතනක් තියෙන්නේ. ඒ කතාවෙත් තියෙන කාමයක්, කාම සංඥාවක් යම් ආකාරෝ. මොකද මං ඉතින්දී අරූප ධානීද කියන්නේ මොකද්ද? බලන්න අපි කාමයේ කියන එකත් හරියට තේරුම් ගත්තේ නැහැ නේ. අපි හිතුවා මේ රූපයත් එක්කම තමයි මේකේ කතාව කියන එක නේ. දැන් මෙතන පෙන්නනවා මේක අයින් කළා මේ ඕකාරයේ කියන එක තියෙන. මේක එපා කියලා. හැබැයි මම මේ තාමත් කතා කරන්නේ රූපේ නිසා ඇතිවෙච්චනා වූ පවතිනා වූ මම මේ කයක් හදාගෙන දැන් මම පෙන්වන්නේ ආහකාරය නිසා මම ආහකාරය කියන එක කියනවා. අත්තා කියලා ගත්තට පස්සේ මේක ඇතිවීම කියන එක තියෙනවා. එතකොට මම අර ඔක්කොම අයින් කරත් රූපය කියන එක අයින් කළත් මම මෙහෙම ඉන්නවා කියන එක කලින් ඇතුල්ච්ච එක තාම ඒක තියෙනවා. ඒ සංකල්පය. එතකොට ඒ කය සංඥාවත් එක්ක තමයි මේක තියෙන්නේ. එතකොට මේ හැම සංඥාවකින්ම එහෙනම් මොකක්ද ඇති? දෝමනස්. ඒකනේ අපි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නවා කියලා කියන්නේ. අපිට ඉන්න බෑ කිසිම එකකින්. සමාහිත බවක් කියන එකක් අපිට ඇත්තේ නෑ. අජ්ජත් අභ්‍යන්තරේ සමාහිත බවක් කියන එකක් පවත්වාගෙන ඉන්නවා කියන පිස්සුව ඒක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒක නැත්තම් තමයි අදෝෂය කියන එක ඇති වෙන්නේ. ඒතර අදෝෂ වුණා කියලා කියන්නේ ඉතින් ඉපදීමක් කායි නෑ. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේකෙන් ඇති වෙන්නේ මේ සෑඩ්නස් එක. දෝමනස් ආව නම් ඉතින් කාමච්ඡන්ද වෙලා යාපාද වෙලා ඉතින් තමන් දිගින් දිගටම ප්‍රශ්නෙම තමයි ඇති වෙන්නේ කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ කොටස වෙනකොට ඔගොල්ලෝ භාවනාවට ගන්නෙ මෙන්න මේ ඩයග්‍රෑම් එකේ හැකිලීම කියන එක. ඒ කියන්නේ පාණාතිපාතයේ අදත්තා දානීය වශයෙන් මෙහෙම හැකිලීමක් දක්ින අනිතතර ගත්තාම මේ තුනම මේ පරාමාසී දන් සත්‍යයට ඇදෙන ප්‍රසන් මූමන්ට් එකේදී අහනුයි වමුණු එකමින් අවස්ථාව ඊළඟ අවස්ථාවේදී මේක අනිත් පැත්තට ඇදෙන මම දැන් අද සත්‍යයි කියලා ගත්ත එක මෙහෙම සුඛයි කියලා ගත්ත එක දැන් ඊළඟට පරාමාසයට යන. ඉතින් අර මුලදී කල්පනා කළා නම් අර 2B ඩයග්‍රෑම් එකේ දැන් ওই පරාමාසයට ගියේ කෙනේ ආපහු අනිත් පැත්තට එන්නේ. තේරෙනවද? මුලින්ම අඹගෙඩිය දකින්නකොටම බස් කට්ට දානකොටම ආවේ මොකද්ද? මේ ගත්ත එක. එතකොට එහෙමනම් අපි මුලින් ගත්තා මේක සත්‍යක් කියලා. ප්‍රසන් මොමන්ට් එකේදී සත්‍යක් කියලා ගත්තා. ඒක නිදන් සත්‍යයට අරක ඇදුනා කියන එක තියෙන්නේ. ඇදුනට පස්සේ මේක ආපහු පම්ප් කරනවා පරාමාසයට. අර සතෙක් මිනිසෙක් දකින්නකොටම එකපාරට පරාමාසයේ තියෙන එක අනිත් පැත්තට අපිට ආපහු ඇදිලෙනවා. එතකොට අපි මොකද්ද තියෙන්නේ? මේ පැත්තට ඇකිලෙනවා, මේ පැත්තට ඇකිලෙනවා. ඔහොම ඇකිලි ඇකිලි ඉන්නවා. ওই විදිහට තමයි විඥානීය ධාරාවක් වශයෙන් අපි පවත්වා ගන්න. මේ විදිහට මේ ඇකිලීම කියන්නේ. මේකේ අවබෝධය මහා විශාල අවබෝධයක්. ඒක කෙනෙක් ඔය බලනවා කියන එක. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවක තෙමී ආරණ්‍යයට පැමිණි හෝ වෘක්ෂ මූලයකට පැමිණියේ හෝ ශුන්‍යාගාරයට පැමිණි හෝ මෙසේ කල්පනා කරයි. මේ මමය යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා ඔබේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ බිඳීමේ මරණින් මතු යම් කාරණයකින් ඔබේ උත්පත්තියේ සිදුවන විපාක විඥාණය කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මෙතෙන්දි මේ බුද්ධලයා ගන්නෙ මොකද්ද? ශුන්‍ය මිදං අත්තේනවා අත්තනි යේනවා කියලා ගත්තා. ඉතින් මං කියන්නේ අර මගපලලාභිය බොහොම ඉක්මනින් හත්වෙනි ධානයට යනවා කියලා. මොකද? අර අසූචි මගේ නෙමෙයි මෙහෙමයි කියලා එයා කල්පනා කරලා ධාතු වශයෙන් බලලා එකපාරටම එයාට මගේ නෙමෙයි කියන කතාව ආවා. එයාට දැන් මේ අවබෝධය ඇති වෙලා තියෙනවා. ඒ අවබෝධය ඇති වෙච්ච එක්කෙනා ඒක මේව එකක්වත් මගේ නෙමෙයි. රූපේවත් වේදනාවක් මගෙන් මේ. පේනවද දැන් ඥානය මෙයාගේ දැන් අර ඉස්සෙල්ලා එක්කිනාට වඩා වැඩි. ඥානය වැඩි. ඒක නිසා මෙයාගේ මේ දෙවෙනි ප්‍රතිපදාව හැබැයි මෙයා බොහොම ඉක්මනින් අතෙන්ට යන්න පුළුවන්කම කියන එක එයාට තියෙනවා. ඉතින් මේක තමයි අර ප්‍රඥා ධායගම් එක. මතකනේ ප්‍රඥා ධායගම් එක ඒකේ තිබුණානේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද නැහැ කියලා ගත්ත ගමන් ශුන්‍යතාවට යනවා. අන්න ඒක තමයි මෙතෙන්දි මේ කතා කරන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ කාරණේ. මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවක දෙවි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චනායතන සමාධි හේතුයි පහදි. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චනායතන සමාධියට පැමිණෙනවා. ප්‍රඥාවෙන් හෝ බෙදෙනවා, රහත් වෙනවා. සර්යාගේ බිඳීමේ මරණින් මතු යම් කාරණකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානීය කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ තුන්වෙනි ආකින්චනායතනය සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ කියලා කියනවා. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? මේ තමා කියන එකේනා සකස් කළොත් පමණයි තමාව කියන එක පවතින්නේ. එතකොට අපි රාගය නිසා සකස් කිරීම කියන එක පවතිනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ අර මුහුදේ සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සයා එයා ඒ රැල්ලත් එක්ක ඒ කුඩ නැගලා යනවා. ඒ පැත්තට මේ පැත්තට පැද්දිලා බොහොම හොඳයි. ඉතින් අනිත් අය බලාගෙනත් ඉන්නවා මම මේ කුඩ ඉන්නවා කියලා. මේ රැල්ලත් එක්ක බොහොම සන්තෝෂෙන් එයා ඒකත් එක්ක ඉන්නවා. එතකොට එයා තේරුම් ගත්තේ නැති දේ තමයි මේ අවස්ථාවේදී මේ මොහොතේ රැල්ල කියන එක නැතිවෙච්ච ගමන් මේක ඉවරයි. මම ඩව්. මෙයාගේ වේදනාව, යම් වූ වේදනාවක් රැල්ල උඩ අර සර්ෆ්බෝඩ් එක උඩ ඉන්නකොට එයාට ෆන් එකක් තිබුණාද? මේ රැල්ල නැතිවෙච්ච ගමන් මේක ඉවරයි කියන එක තමයි එයා තේරුම් ගත්තේ නැති දේ. දැන් ආපහු තව රැල්ලක් ආවම ඒකට නගිනවා. එයාගේ ඒකනේ කල්පනාව තියෙන්නේ නේද? එතකොට මෙන්න මේ කතාවේ අපේ කතාවේ ගත්තොත් ඕගලන්ට පේනවා ওই මුහුද රැල්ල නම් ආවේ හුණඟ නිසා අපේ රැල්ල ඇති වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස නිසා. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන එක සූත්‍රයක මේ මහා සාගරයේ කියන මිනිස්සු හරියට මේ කලබල වෙලා බය වෙලා ලොකුවට කතා කරනවා කියලා බුදුහාමුදුරෝ කියනවා. මානෙනි ওই මහා සාගරයේ ඇති දෙයක් නැහැ. ඒකේ තියෙන වතුර වඩ විතරයි. ඒකේ තියෙන රැල්ල වගේ නෙමෙයි මේ ලොකුම රැල්ල ඇවිල්ලා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස. අර මහා සාගරයට කොයිතරම් බයක් තියෙනවද කෙනෙකුට? ඇත්තටම කියනවා බයක් තියෙනවා නිකන් බැලුවාම අර මහා මූද වැද්දට ගියොත් එහෙම හරීම චලනය වෙනවා බොහොම සැරට. ඔය යුරේ හරිය වගේ නෙමෙයි. අර හරිය බොහොම සැරයි. පොඩි බෝට් එකේම ගියොත් එහෙම ඔයාලට වමන යනවා. ලොකු ෂිප් එකේ යනවා නම් තමන්ට පුළුවන්කම තියෙනවා එහෙම එහෙම නැතුව ඉන්න. ඒ කියන්නේ ඒකේ රැල්ල බොහොම වැඩි වැඩි. ඉතින් ওই ධම්ම මච්චරින් ගහන්නව රැල්ල තමයි ලොකුම රැල්ල. මොකද වේදනාවට එක එක පැති වලින් ඇවිල්ලා මේක ගහනවා උඩට හෝස් ගාලා පදින්න. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසින් ඇති වෙන රැල්ල තමයි ලොකු රැල්ල. එතකොට අර සර්ෆ් බෝඩ් එකේ අරයා ඉන්නවා. එයා කල්පනා කරනවා මේක තමයි මගේ ජීවිතේ. මේ රැල්ල උඩම ඉන්නවා කියන අපේ ජීවිතේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසෙන් මේ රැල්ල හදාගෙන ඉන්නවා කියන කතාව තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න මේක මේ වේවක කියන එක දැනගෙන මේකට තමන්ගේ මේ කැමැත්තක් රාගයක් කියන එක නැති කිරීම කියන එක තමයි මෙතන මේ පෙන්නන්නේ. ඉතින් මේ ධර්මයේ ගත්තාම ටිකක් ඕම ගැඹුරුයි. මේක අනාශ්‍රව චිත්ත භාවනාවක්. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ මේ ක්‍රමානුකූලව මෙයාගේ නොලෙජ් එක වැඩි වෙලා මඟපලක් ලබලා දැන් අනාශ්‍රව චිත්තයට ආපු මිනිස්සයා සිතන විදිහ තමයි මේ අටවෙනි කාරණේ කියනකොට බුදුහාමුදුරු පෙන්නන්නේ. එතකොට මේක පැහැදිලි කරන්න මම ගන්නම් අර 2B diagram එක. එතකොට ලේසි මේක කියන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් අපි පුරුදු වෙලා තිනවා කියන එක අර මැරිලා ඉපදිනවා කියන එක. මම කිව්වේ ඔන්න එක කටක් කෑවා මෙතෙන්ට එනකන් රස දැනුණා. මේක ගියේ ගමන් ජාට් එකක් අනලා ආයෙත් දා ගන්නවා. අර විදිහටම තමයි දා ගන්න හදන්නේ. මොකද අර සම්බෝල හරි මොනවාරි තමන් කැමති කෑම ඒක ටික හරියට මික්සර් මේ ආවේ නැත්නම් අර විදිහට වෙන්නේ නැහැනේ. මේක එකපාරට ආපහු දා ගන්නවා. මේක අර විදිහට ගන්න. බලන්න ඒකට අපි කලබලයකුත් තියෙනවා. දැන් බලන්න ওই බක්කන එක හොඳට බලන්න කොහොමද කියලා. ඒක අර මේකට ගිහිල්ලා ඊළඟ කට වෙනකොට මෙතන මේ අන්නලා මේ මිශ්‍රණේ ලෑස්ති කරගෙන ඉන්නේ. මොකද අරක මැරෙනකොට උටුම් ගාලා මේක දා ගන්න. අර විදිහටම හදාගෙන ඉන්නේ මේක මේ වෙන. එතකොට මේක දෙවිනේ කට මේක ආවා ඒක මල ආපහු ආව. දැන් මොකද්ද මේ කරන්නේ? දැන් අපි පුරුදු වුණා විඥානේ හැදුන විඥානේ මල. විඥානේ හැදුන විඥානේ මල හැදුන මරුණට පස්සේ ආයි ආපහු හදන්න. මරුණාම හදන්න. මරුණාම හදන්න. දැන් මේක දිග ලොง ටර්ම් ගත්තාම ඉපදීම මැරීම. ඉපදিলা ජාති ජරා ව්‍යාධී මරණී මරුණාම ආපහු ඉක්මනට ඉක්මනට ඉපදෙන්න. එහෙම තමයි මේ කල්පනාව තියෙන්නේ. ඒකයි ප්‍රොසස් එක කියන එක තියෙන්නේ. දැන් ඔන්න එහෙමනම් ඕගොල්ලෝ දන්නව මලාට පස්සේ ඕගොල්ලෝ ඉතින් පරිදේමේ නිතින්නේ නේද? මලාට පස්සේ පරිදේ. එතකොට මෙතන මෙන්න මෙහෙම ධර්මයක් එනවා. දැන් මෙතන මේ උඩ බ්‍රිජ් එකක් හැදෙනවානේ. උඩ බ්‍රිජ් එක හැදෙන්නේ මොකද? කබලින්කාර ආහාරය ඉඳන් ඕගොල්ලෝ සංඥාවට එනවා. ස්පර්ශ කළා මේ ස්පර්ශය මගින් ජැක් එකක් ගහලා තමයි එතන මේ සංඥාව එතන මේක බ්‍රිජ් එකක් ඔන්න හදා ගන්න. එතකොට ඊට පස්සේ ඕගලන්ට පේනවා මේ නාම රූප වලින් තවත් බ්‍රිජ් එකක් ගහනවා මේ සංඥා චේතනා ඒ කතාව ඇති වෙන්නේ. ඊට පස්සේ ওই තීන විද්‍යෙන් එහෙම තව බ්‍රිජ් එකක් ගහනවා මෙතන මේ චේතනාව ඉඳන් විඥාණයට යන දැන් මේක නම් මාන්නින් ගහන එක ඇඳලම තියෙනවා. එතකොට මේ විදිහට මේ උඩ ඉඳන් මේ පැත්තට පොල්ලක් හදනවා. වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට විඥාණය දක්වා බ්‍රිජ් එකක් හදනවා. අපේ විඥාණය ඔන්නෝමයි හැදිලා තියෙන්නේ. මේ කෑලි මාට්ටු කරලා හැදිලා තියෙන්නේ. ඒකයි එකම කඩාගෙන වැටෙන්නේ. මේක තනි පොල්ලක් තිබුණා නම් ඔක කඩාගෙන වැටෙන්නේ නැහැ. කෑලි මාට්ටු කරලා හදේ කෑල්ලක් එහාට මෙහාට වෙච්ච ගම ලීයක් ඉච්චර හයිය නෑනි මාට්ටු කරලා හදුවාම නේද? එතකොට දැන් අපි බලමු මේ කබලින්කාරී ඉඳන් ඕගොල්ලෝ සංඥාවට යන එක දැන් මං මැරෙන අවස්ථාවකම මලාට පස්සේ ඕගොල්ලෝ ඉන්නේ පරිදේව. මෙන්න මෙතන මේ වොලිෂනල් ෆෝමේෂන් කියලා දීලා තියෙන තැන උතන හිතන්න උතන තමයි පරිදේවී කියන එක තියෙන්නේ. මැරේ පරිදේව වූ සංස්කාර. සංස්කාරක මැරිලා වැටුණා. එතකොට බත් කන එක මෙතන ඉඳන් මෙතෙන්ට ගියා ඉවරයි කියන එක. ඒතර පරිදේවය ඇතුණෙන් පස්සේ ඔගොල්ලෝ පරිදේවය ඉඳන් ශෝකයට එනවා. ශෝකය කියන එක ඇත්තෙම කියනවා නම් තියෙන්නේ මේ වේදනාවයි බයාගතියයි පරාමාංශයයි දෝසාගතියයි ක්‍රොස් වෙන තැන තමයි උතන හරියටම ශෝකය කියන එක තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ පරිදේවය ඉඳන් ඔගොල්ලෝ ශෝකයට දුවනවා. අර බත් කට කාලා මෙතන ඉඳන් අරක නැති වෙලා වැඩි වෙලා ඉන්නේ නැහැ නේද? විජාට අනක් තංගල දා ගන්නවා කට නේද? අන්න එහෙම නෑ පුරුදු වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් පෙලක් නම් නෑ ඉවසෙමු පුත් නෑ. මේක ඉඳ ඊළඟ කට දෙන්නකම්. අන්න ඒ වගේ තමයි. පරිදේවී ඉඳන් අපි ශෝකයට දුවනවා කියන එක තියෙනවා. පරිදේවී ඉඳන් ශෝකයට ඔගොල්ලෝ මේ පැත්තේ දුවනකොට කබලින්කාර ආහාරය ඉඳන් ඔගොල්ලෝ සංඥාවට යනවා කියන එක තියෙනවා. මේකට යටි මේ පැත්තට එනකොට උඩි මෙහාට එනවා. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ ශෝකයට ආවට පස්සේ ශෝකයෙන් ඕගොල්ලෝ යනවා දෝමනස්සේ කියන එකට. ශෝකයෙන් ඉඳන් දෝමනස්සේට යනවා. ඒ ශෝකයෙන් ඉඳන් දෝමනස්සේට යනකොට ඕගොල්ලෝ මෙන්න මේ සංඥාව ඉඳන් චේතනාව කියන එකට යනවා කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අමතක කරන්න එපා ඕගොල්ලන්ගේ අර මානාගේ. ඒ කියන්නේ තමන්ගේ තිබිච්චේව මලා මැරුණට පස්සේ හරි නෑනි. තේරුණාද? වයසට ගියත් ඕගොල්ලෝ අකමැති ඉන්නේ. මානි බහැලා ගිහිල්ලා නේද? හැබැයි මාන්නේ තාම තියෙනවා. කොහොම හරි පවත්තන්න තියෙන වයසට ගිහිල්ලත් ඒක දිගින් දිගටම අපි තියෙනවා. එතකොට අර මැරිච්ච සංස්කාරේට තිබුණා වූ මානිය මොකද? ඒක තියෙනවා. එතකොට ඒක මේ පැත්තට ඇවිල්ලා නේ තියෙන්නේ. මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මලහ මේක ඉක්මනට හදන්නේ කියලා කියන්නේ මේක හිතන්න නිතරම රැල්ලක් හැටියට. දැන් මූදේ රැල්ලක් හැදෙනකොට කොහොමද හැදෙන්නේ? මූදේ හරි අපි තුන් නිශ්චලව වතුර ටිකක් තියෙන ඕගොල්ලෝ පොඩ්ඩක් එක තැනකින් අතින් මෙහෙම ගැව්වහම මෙතෙන්ටයි ගහන්නේ. හැබැයි මේකේ මුළු රැල්ලම යනවා නේ. එතකොට අර එහා පැත්තේ තිබුණා වූ කොටස් මොනවද වෙන්නේ? අපි තුන් කොකා කෝලා බෝතල් අරව මේවා තිබුණායි කියලා ඒවත් ඔක්කොම හෙල්ලෙන. මේ රැල්ලම තමයි මේ ගෙනියන්නේ. එතකොට මෙතන මගේ මේ මාන කතාව මේ පැත්තෙන් ආපු මාන කතාව උඩ තමයි මේක ඉන්නේ. එතකොට මෙතන මේ දෙවිනි කැලෙත් මම වැඩි එක විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දික්ටි අනුසයෙන් වේදනාවට ඇවිල්ලා වේදනාවෙන් චේතනාවට යනවා. මේක තමයි මේ ජෙනරේට් කරන්නේ කියලා කියන්නේ. මේක නිකන් නෙමෙයි, මේක ලොකු පුෂ් එකක්. මේක ලොකු ෆ්ලෝ එකක් තියෙන්නේ. මේ පැත්තේ මලා ඉක්මනට හදන්න කියලා මේ දැන් ප්‍රෙෂර් කරලා මේක එවනවා. එතකොට දැන් අපි හිතමු දෝමනස්සය කියන එකෙන් ගත්තාම ඕගොල්ලෝ දන්නවා දෝමනස්සය තියෙනවා නම් ඕගොල්ලන්ට තියෙනවා ප්‍රියෙහි විප්‍රයෝගය කියන එක තියෙනවා. ප්‍රිය දේවලුන් වෙන් වුණා කියන එක. එතකොට දැන් ඔබලු දන්න ওই සතරාහාර දුක්ඛ ඩයග්‍රෑම් එකේ අපි බැලුවා. ජාතිය තියෙනවා. ඊට පස්සේ ජරා ව්‍යාධි මරණිය වුණා. මම ඉන්නවා මනෝමය කායෙහි. ඒ අවස්ථාවේදී මගේ දුක්ඛය කියන එක තියෙනවා. එතකොට ওই ජාතියයි දුක්ඛයයි කියන එක ලා කරාම අපිට එනවා කෙලින්ම ජාතිය දුක්ඛය යා කරාම අපිට එනවා ප්‍රියෙහි විප්පයෝගය කියන එකට එනවා. එතකොට දැන් ඕගොල්ලෝ දැන් ප්‍රියෙහි විප්පයෝගයට නම් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රියෙහි විප්පයෝගේ ඉඳන් ඕගොල්ලෝ ආපහු ඕගොල්ලෝ දැන් ලිඳකට වැටුණා නම් යම් කිසි ලිඳට වැටුනේ යම් කිසි කටකින් නේද? ඒ කටෙන් මිනි අපි ආපහු උඩට එන්න හදන්නේ. අන්න ඒ වාගේ ජාතිය දුක්ඛය නිසා ප්‍රීහි විප්‍යෝගේ නම් ප්‍රීහි විප්‍යෝගේ ඉඳන් අපි ආපහු දුක්ඛයට යනවා කියන එක පේනවා. නිද කටින් එළියට එන වාගේ දුක්ඛයට යනවා කියන එක තියෙනවා. ওই ප්‍රීහි විප්‍යෝගේ ඉඳන් දුක්ඛයට යනකොට ඔබල මේ චේතනාවේ ඉඳන් විඥානයේ කියන තැනට යනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට බලන්න මෙන්න මේ චේතනාවේ. මේ චේතනාව කියන එකේ මේ අර්ථය මොකද්ද? චේතනාව කියලා කියන්නේ එතන පෙන්නනවා ඉතිපි කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. එතකොට එතෙන්දී අන්තිම එක ගන්න අජෝ සංඥා මොකද අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ භවය. අපි කොහොම හරි පවත්තන රස්සාව කරගෙන පවත්තන කුණුවම්බ මුදලාලි භාවිතා කරගෙන පවත්තන සල්ලි හොයාගෙන පවත්තන භවය පවත්තනවා කියන එක තමයි අපි තියෙන්නේ. අජෝ සංඥා කියන එක තම අල්ලගෙන ඉන්නේ රිමේන් හෝල්ඩින් තියෙන එක තියෙන්නේ භවයට. ඒක ඒක සඳහා අපි දිනු කරන්නේ මොනවද? ඒ දිනු කරන්නේ අපි රූපාගය වේදනාගය චේතනාගය. රූප වේදනා චේතනා. රූප වේදනා චේතනා. ඒකනේ ඔයගොල්ලෝ ධර්මයේ හුඟක් ඉගෙන ගන්නෙ. දැන් කෙමිස්ට්‍රි ටිකක් ඉගෙන ගත්ත එක්කෙනා කල්පනා කරනවා තව ටිකක් ඉගෙන ගන්න ඕනේ. මොකටද? මට එතකොට හොඳට රස්සාව කරලා හොඳ පඩියක් ගන්න පුළුවන් හොඳට භවය පවත්වන්න පුළුවන් ඩිවලොප් කරනවා කියන්නේ ඒකයි. ඒ අගයම තමයි අපි මේ මේ භාවිතා කරන්නේ. භාවිතා කරනවා ඩිවලොප් කරනවා කියන එක. ඊළඟට එනවා මේ කාමීසු සංයුක්තෝ. ඒ කියන්නේ අපි මොනවා හරි යම් කිසි එකක් එක කනෙක්ටඩ් වෙලා තියෙනවා යූස් කරන එකක් තියෙනවා. මොනවද අපි භාවිත මේ යූස් කරන්නේ? ඒ කියන්නේ කනෙක්ට් වෙලා තියෙන අපි රූප වේදනා සංඥා. දැන් ඕගලන්ට පේනවද මෙතන ටී කප් එකක් හැදිලා තියෙනවා කියලා? පේනවද? රූපයයි වේදනාවයි චේතනාවයි ගුවම නිකන් කෝපයක් වගේ නේද? ඒ කෝපෙට හැන්ඩල් එකක් තියෙනවා නේද? නැත්නම් එහෙම නැත්නම් හිතන්න තේකොළ හදන පෙරනට ගොට්ටයි කියලා මෙහෙම ආවා. මෙතනින් මේ පැත්තට හැන්ඩල් එකක් තියෙනවා අල්ලගන්නේ. ඔය අල්ලගන්න කෑල්ලේ විඥානීය කියලා කියන්නේ. එතකොට ඕගලන්ට පේනවා මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා. මේ සංඥාව. තේකූප ඇතුලේ තියෙන්නේ මොකක්ද? සංඥාව. ඈ මේ සංඥාව මොකක්ද? මේක හරි ෆේක් නේ. මොකද මේක ෆේක් කියලා කියන්නේ? බලන්න මේක ආවේ කොහොමද මේ ඩයග්‍රෑම් එකේ? මුලින්ම මම මෝඩයා වගේ සුබයි කියලා ගත්තා. අර බල්ල මස් කටට දුවගෙන ගිහිල්ලා ගත්තා. මේක සුබයි කියලා ගත්තා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම තියෙන්නේ අසුබයක් 233ක් කුණු ගොඩක්. ඔන්න මම පළවෙනිට මෝඩයා වුණා සුබයි කිව්වා. තා. ඊට පස්සේ මම කල්පනා කළා මේකත් එක්ක පවත් ගන්න පුළුවන් මේ කියන එක. අර බල්ල මස් කට්ට හපහපා ඉන්නවා දැන් නේද? එහෙම නැත්තම් මං කියනවා කට්ලට් තියෙනවා කට්ලට් තියෙනවා කිකි අර්ග දිහා බලාගෙන ඉන්නවා ස්පර්ශ කරමින් තියෙනවා කියන එක. ඕකත් කරන්න බෑනේ. නැති වෙලා යනවා කියන එක තියෙනවා. එතකොට නිත්‍ය කතාවත් බොරුයි කියන එක තියෙනවා. එතකොට සුබේට නිත්‍ය කළා මේෙන් පේනවද මේකින් ආව සංඥාව. එතකොට මේ සංඥාව තනිකර fake. fake සංඥාව. එතකොට මේ ටී කප් එක ඇතුලේ ඕගලන්ගේ කප් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? පොහු සංඥාවක් විතරයි. ඒ පොහු සංඥාවක් සහිතව තමයි අපි මෙන්න මේක මේ විඥානීය කියන එක හදාගන්නේ. මේ අත්ත මේ කියන්නේ අර ටී කප් එකේ හැන්ඩල් එක වාගේ නේද? පෙරේණි හැන්ඩල් එක වාගේ. ඒක තමයි මේ විඥානීය කියන එක. හරියට පවතින එකක් නෙමෙයි. එතකොට මෙතනින් බොරුවට මේකක් නිසා මේක. එතකොට මේක තමයි අනාශ්‍රෝ චිත්ත භාවනාව කියලා කියන්නේ. ඉතින් අනාශ්‍රෝ චිත්ත වෙන්න නම් මෙතන මේ සංඥාව අනාශ්‍රෝ සංඥාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක බොරුවක් කියන එක තමන්ට තේරෙන්න ඕනේ. ඉතින් ඔබ බොරුවක් කියලා තේරෙන්න නම් අර ඊට ඉස්සෙල්ලා පෙන්වන්නේ අර ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා. මම මෝඩයා වගේ ඉස්සෙල්ලා අත්ත කියලා අරගෙන ඉඳලා තිනවා. ඒක නිසානේ මේ රැල්ල වාගේ අපි ඔක්කොම කතාව ආවේ. මෙන්න මේ කතාව හින්දා තමයි මම මෙතෙන්දි මේ මැද්දේ කැල්ල මේක ජෙනරේට් කළේ. ඒ කියන්නේ මම අත්තා කියලා ගැනීම හේතු කොටගෙන තමයි මේක කොහොම හරි පවත්තනවා. මොන ක්‍රමයෙන් හරි, මොන සපෝට් එකෙන් හරි, කුණුවම්බ මුදලාලිගෙන් හරි, එහෙම නැත්නම් කුණුවම්බ මුදලාලිව පැත්තකට දාලා මේවා එපයි කියලා සංඥාව අල්ලගෙන හරි මම මේ පවත්තනවා කියන එක තමයි මගේ තියෙන්නේ නේද? එතකොට ඒකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේ ගතයුතු කර නැති fake සංඥාවක්. කිසිම වැදගත්කමක් කර නැති සංඥාවක්. ඒතොර empty. ඒක නෝකනේ බුදුහාමුදුරු පෙන්නන්නේ. සංඥාව මිරිඟුවක් කිව්වා නේද? දැන් පේනවා ඔන්නෝ තමයි බුදුහාමුදුරු පෙන්නේ. මේක මිරිඟුවක්. මේක නැති දෙයක්. ඇති කියලා අපි සිතා ගැනීම. ඒ ඔක්කොම මේකේ මෙතන මේ ධර්ම වලින් ගත්තාම ඕගොල්ලන්ට මේ පවතිනවා කියලා යම් කිසි ප්‍රමාණයකට හරි පේන දෙයක් තියෙනවද? මෙන්න මෙයා විතරයි යම් කිසි ප්‍රමාණයකට හරි පේන දෙයකට තියෙන්නේ. රූපේ. පේනවා. ඒකට ඇටච් කරලා තියෙන අනිත්‍ය ඔක්කොම මේ මනසෙන් තිබෙනා දේවල්. අල්ලගන්න කිසිම දෙයක් නැහැ. රූපේ විතරයි යම් කිසි වම් ප්‍රමාණයක් හරි. ඕගොල්ලන්ට අල්ලලා බලලා හරි තියන්න පුළුවන්කමක් තියෙන ඉච්චරයි. මේ මුළු කෑල්ල බලන්නකෝ, මේ ඔක්කෝම් කෑල්ල මුළු පොදිය මහා මුසාවක් නේ මෙතන තියෙන්නේ. ඒතර කෙනෙක් මේක තේරෙනවා නම් මෙන්න මේ ටීකප් එක කතාව තේරෙනවා නම් ඒ කියන්නේ මේක කොහොමද අපි මේ භාවනාව කරන්නේ? අපි අර මැරිලා ඉපදෙන්නා තියෙන කැමැත්ත කියන එක කල්පනා කරන. මලාට පස්සේ පරිදේවිය පරිදේවි ඉඳන් ශෝකයට දුවනකොට මම කබලින්ග ආහාරයේ ඉඳන් සංඥාවට දුවනවා. ඊට පස්සේ මම සෝකී ඉඳන් දෝමනස්සයට දුවනකොට සංඥාව ඉඳන් චේතනාවට යනවා කියන එක තියෙනවා. එතකොට මං කිව්වෙ එතන මර මානාගේ හැම අමතක කරන්න එපා කියලා. මම කලින් මේවා ගත්තා. මම කලින් රස විඳපු විචිත්තය තමයි බිඳලා වැටුනේ. මට ආපහු මේක දෙන්න කියන කතාව තියෙනවා. මට හරි ලැජ්ජයි, දැන් මට මේක නැහැ. ඒකනේ මානී කතාව තියෙන්නේ. ආහංකාර ගතියක් එක්ක ඒක තියෙනවා. එතකොට මේක හදනවා කියන එක. එතකොට දැන් දෝමනස්සය කියන එක ඔයගොල්ලෝ කල්පනාකරන මේ හරියට නම් යන්නේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යන්නේ. නමුත් ඒක එකපාරට ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නම් දෝමනස්සය කිව්වහම ප්‍රීහි විප්‍රයෝගේ. ප්‍රීහි විප්‍රයෝගේ ඉඳන් යන්නේ දුක්ඛයට. ජාති ජරා ව්‍යාධි මරණීය වෙලා ඇති වෙන දුක්ඛය අර කාලා නැති අවස්ථාවේ තියෙන දුක්ඛය. අන්න එතෙන්ට යනකොට අර චේතනාවේ අර්ථ දැක්වීම කියන එක භාවිතා කරනවා. කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. එතකොට භවය තමයි අපි පවත්තන්න හදන්නේ. ඒක තමයි අජෝස අජෝසති කියලා කියවි අල්ලගෙන ඉන්නේ. ඒක සඳහා මම භාවිතා කරන්නේ රූපාගේ වේදනාගේ චේතනාගේ. එතකොට අපිට ඒකේ පේනවා ඒක තමයි මම දියුණු කර කර ඉන්න හදන්නේ. මම රූපය නම් උපදමා දමා හරි දියුණු කරනවා කියන එක. වේදනාව තව වැඩි කර ගන්න. හොඳට තව ටිකක් රසයක් ගන්න නේද? ඒතර හොඳට පවත් ගන්න මම ධර්මීයමත් ඉගෙන ගැනීම මොනවා හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මොන ක්‍රමයේ හරි තමන්ගේ භාවිතා කිරීම කියන එක. ඒතර ඒක සඳහා මම භාවිතා කරන්නේ මම යූස් කරන්නේ මොනවද? සංයුක්ත වෙලා ඉන්නේ රූපය වේදනාව සංඥාව. රූපාගේ වේදනාගේ සංඥා මේ සංඥාව ඔයගලන්ට පේනවා. මේ ටී කප් එක ඇතුලේ තියෙන මහා පොහු සංඥාව මිරිඟුවක් ඇති දෙයක් නෙමෙයි. මම් බොරුවට ඉස්සෙල්ලා මේ මුල රූපයම හේතු කොටගෙන සුබයි කියලා ඒකට නිත්‍යයි කියලා එකතු කරපු ඒක කාණ්ණේක තමයි අනාශ්‍රෝ චිත්ත. අනේ අනාශ්‍රෝ චිත්ත කතාව තමයි මේ කියන්නේ. එතින්දි පෙන්නන මේ කිසිම තැනක මමයි කියලා කතාවකුත් නැහැ. මේ උඩ වේව් එක හැදුවා නම් තමයි රැල්ල තිබුණා නම් තමයි අර සර්ෆ් බෝඩ් එකකින් නගින්න පුළුවන් වෙන්නේ. නැත්තම් එයා බිමනේ නේද? රැල්ල හදාගත්තොත් මේක තියෙනවා. ඔන්න රැල්ල හදන්නේ ඔන්න ඔය විදිහට. යටින් එකක් එවන උඩින් එකක් එවන. ඒ ක්‍රමයෙන් තමයි මේක හදන්නේ කියලා. එතකොට එතන අපි මේ භාවනාව ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට ආපහු සූත්‍රයට ගියොත් මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ද්ද පරලෝ යම් කාමියොත්ද්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද පරලෝ යම් කාම සංඥාවොත්ද්ද මෙලෝ යම් රූපයොත්ද්ද මෙලෝ පරලෝ යම් රූපයොත්ද්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද පරලෝ යම් රූප සංඥාවොත්ද්ද යම් කම්පානෝන ධාන සංඥාවොත්ද්ද යම් ආකින්චන්නායතන ධාන සංඥාවොත්ද්ද මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද ඒ ශාන්තිය ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහදී. එහෙන් පෑදුනාම මේ භවයේදීම නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට පැමිණිනු ප්‍රඥාවෙන් හරි මිදෙනවා. ශරීරයගේ මිදීමේ මරණින්පත් යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානීය කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණිය ඇත්තේ. මහන්නේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හිත වූ ප්‍රතිපදාවයයි කියන ලැබෙන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි ඔක්කොම තීරණයක් අපි මේ තීන විද්‍යා අවස්ථාවේදී මෝහයෙන් ගන්න තීරණයක්නේ. එතකොට ඒවයින් තමයි අපිට මේ සංස්කාරයන් කියන ඒවා අපිට හැදුනේ. එතකොට ඒවා මගේ කියලා නොගැනීමෙන් තමයි මෙයා නිවසඤ්ඤා නාසඤ්ඤායතනට යනවා කියන එක තියෙන්නේ. ඉතින් අර මම නිතරම ඔක පැහැදිලි කරනවා අර වඩුවාසුන්නේහගේ කතාවක්. වඩුවාසුන්නේහට ලී කෑලි තුනක් හම්බ වුණා. ඒකේ එක ලීයක් ගුල්ලෝ ගහලා ලී කෑලි දෙකක් හොඳයි. එතකොට වඩුවාසුන්නේහ මේසේ හදනවා. හැදුවට පස්සේ පේනවා මේ දකුණු කකුලේ පැත්තට දාලා තියෙන කකුල ගුල්ලෝ ගහපු එක මේක කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙනවා. ඒක නිසා මෙයා මේ මේසේ මගේ කියලා ගන්නෙ නැහැ. දැන් වෙනදනම් එයා ඔබ යටින් ගහනවා මම තමයි බාසුන්නේහ මම තමයි මේක හැදුවේ කියලා දිනෙත් දානවා. දැන් එයා ඒක මගේ කියලා ගන්නෙ නැහැ. එතකොට එයා සංස්කාරයන්ගේ ඒ කියන්නේ සංඥාවේ අනිත්‍යභාවය කියන එක දන්නවා යම් වූ ප්‍රමාණයකට. එතකොට ඒක නිසා එයා සම්පූර්ණයෙන් දන්නවා නම් අනිත්‍යයි කියලා ඒ පුද්ගලයා ප්‍රඥා යුක්තියට කියන එකටයි යන්නේ. දැන් මෙතෙන්දි මෙයා දන්නේ යම් වූ ප්‍රමාණයකට අර එකලී කැලක් විතරයි අනිත්‍ය අනිත්‍ලී කැල දෙක අනිත්‍යයි කියන එක එයා හරියට දන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට මේ නේව සංඥා නාසඤ්ඤායතට එහෙම යනවා කියන එක තියෙනවා. මෙහිම ප්‍රකාශ කරාම ආනන්ද හාමුදුරුව අහනවා භාග්‍යතුන් වහන්සේට පවසනවා ස්වාමිනී මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ වෙවි. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරුකරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මේ මහානතමි පිරිණිගියේද ආනන්දේ මේ ඇතැම් මහණෙක් පිරිනොම් පාන්නේ මේ ඇතැම් මහණෙක් පිරිනොම් නොපාන්නේ වදාලේ. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණෙක් පිරිනොම් පාන්නේ මේ ඇතැම් මහණෙක් පිරිනොම් නොපාන්නේ ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේ. ආනන්දේ මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේම මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මගේ කර්ම විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මගේ මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරුකරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙම මේ උපේක්ෂාවට මමේ මගේයි සතුටු වේ. මගේ මගේයි කියා ගනි. මමේ මගේයි තෘෂ්ණාවෙන් බැස ගනි. ඒ උපේක්ෂාවට සතුටු වන්නා වූ මම අනාදි කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාවට විඥානී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්දේ දැඩිකොට අල්වා ගැනීම සහිත වූ මහානතෙම පිරිනොම් පාන්නේ නොවේ. ස්වාමීනි දැඩිකොට අල්වා ගන්න මේ මහානතෙම කුමක් දැඩිව අල්වා ගන්නේ? නිවසඤ්ඤා නාසඤ්ඤායතන වදාලේ. ස්වාමීනි මේ මහානතෙම වනායි දැඩිකොට අල්වා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ වූ භවය අල්වා ගන්න. ආනන්දේ මේ මහානතෙම වනායි දැඩිකොට අල්වා ගන්නා ශ්‍රේෂ්ඨ භවයේ ගන්න. ආනන්ද යම් මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයක් වේද මේ වනායි දැඩිවල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න මෙතන මේ ආනන්ද හාමුදුරන්ට හොඳට තින් මේ කලින් බණ අහලා හරි හොඳ ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා. අර අපි ඉස්සෙල්ල කිව්ව කතාව විඥානීය මලහම් වේදනාව ඒ පළවෙනි පාරදී ආවනේ වක්ක රවුමක් කරකවා විඥානයක් සකස් වෙනවා. ඔය විඥානිය නැති වුණයින් පස්සේ දැන් උගලට වේදනාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔය කර්මී ඇති වෙනවා කියලා කියන්නේ අර දෙවෙනි රවුම තියෙනවානේ මානින් කරකවන රවුම. දැන් මෙතන මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට යන්නේ කොහොමද? ඔය සංස්කාරවලට තිබෙනවා මානාගේ කපාගෙන මෙන්න මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මේ පාර කැපුවා. මේ සංස්කාරයෙන් ඉදන් සච්චේ ඉඳන් බයගතියට යන්නා වූ කියන පාර කියන එක කපාගෙන තමයි මේක තමයි මාන පාර. ඒ මානපාර කපාගෙන තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට එයා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඔය මානේ කතාව මං කිව්වා ඔක තමයි අභිජ්ජාව කියන එක තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙත වේදනාවක් ඇති වුණා දැන් මම මේක මැච් කරන්න යනවා මම අතීතේ මේ භව ගණනාවකට ඉස්සෙල්ලා හම්බෙච්ච වේදනාව. පොඩි කාලේ කාපු කෑම ඕකත් එක්ක මැච් කරන්න තමයි මම මේ යන්නේ. ඒක තමයි ලොකුම පීක් එක. අන් වේදනාව ලොකුම පීක් එක තමන් බෙස්ට් එක මේ තමන්ගේ ඇතුලෙන් දෙන්නේ මේක. මේ රූපේ නෑ මේක. එතකොට මේ ඕකට ගියොතින් තමයි ওই විඥානීය කියන එක ওই අපිට කර්මය කියන එක ඇති වෙන්නේ ওই විදිහට. එතකොට මේ ආනන්ද හඳුරෝ වහනවා මේ අතීතයේ ඉඳලා ඔබ ටිකකට ඉස්සෙල්ලා පෙන්නවා මලාට පස්සේ මේක ආපහු අපි හදනවා. මොකට හදන්නේ යන්නේ? අර අපි ගත්තනම් අතන අනාශ්‍රව චිත්ත භාවනාවේ අර්ථය මැරිච් එක මේක ෆේක් එකක් නම් මොකටද හදන්න යන්නේ? හදන්න නැතුව නිකන් ඉන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ අරගෙන ගිහිල්ලා මෙතන යහන මේ පුද්ගලයා කවුරු හරි මේ නිවසන්න නාස්තියට මේ විදිහට ගියේ පුද්ගලයා ඒ පුද්ගලයා මේ නිවනට යනවද කියලා. නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභිය අලුතෙන් එකක් හදන්නේ නැහැ. එයා මේ තිබිච්ච සංස්කාරයෙන් තමයි මේක විඥානේ මේ වෙලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කවුරු හරි කෙනෙක් මේ විදිහට ගිහිල්ලා ඒක අභිනන්දනා කරනවා අභිනන්දති අභිවදිතී අජෝසාය තිට්ටති කියලා ගත්තා නම් ඒ පුද්ගලයා නිවන් දකින්නේ නැහැ. එයා නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට ගිහිල්ලා එතකොට දැඩිවල්ලා ගන්නා වූ ශ්‍රේෂ්ඨ භවය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නන නිවසඤ්ඤා නාසඤ්ඤායතන මේ පෘථුවේ ඉන්න මිනිස්සු මෝඩකම කියන්නේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තමයි මේ හොඳම එක. මොකද ගන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ උපන්නේ මේකනේ. මිනිස්සයා තමයි ප්‍රඥාවන්ත කියලා. නෑ අපි ඉන්නේ මේ බොටම් එකේ. මේක ලිස්සන පොල් මේකක් ගත්තොත් ඉන්නේ ස්ලෝප් එකට තියෙන එක. නිවසඤ්ඤා නාසඤ්ඤායතන එක්කන උඩම. එයාට තමයි මාන්නිය අඩු. මේ මාන්නිය වැඩි කියන තමයි පල්ලෙහාටම වැටලා ඉන්නේ කියන. මේ පල්ලෙහාටම වැටලා ඉන්නේ කියන තමයි ලොකු මාන්නිය තියෙන්නේ. ඕගොල්ලන්ට වැඩිම මාන්නිය තියෙන බල්ලෙක් වගේ සතෙක් ගත්තාම. ඒ සතාට තියෙන ඕගොල්ලන්ට වැඩිම මාන්නිය. එයා හිතනවා ඕගොල්ලන්ට වඩා එයා ලොකුයි කියලා. එතකොට මේ මිනිස්සයා වරදව වටහා ගත්ත තථාගතයන් වහන්සේ ඉන්නේ මේක බැලන්ස් කරන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුව මෙතන බාලෝනේ නැත්තම් බලන්න හිතන්න බලන්න දිවි ලෝකයේ උත්පත්ති ලැබුවයි කියලා. බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝක උත්පත්ති ලැබුණා මේ මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයන්ට උඩපයින් නිතරම හම්බ වෙන්නේ. බණහන්න යන්න පුළුවන්. ප්ලේන් එකක් අරන් යන්නේ කියලා නේද? ඒත් දිව්‍ය ලෝකේ ඉන්න අයට මෙහාට එන්න පුළුවන්. මේක තේරුම් ගන්නේ නැහැ මනුස්සයා. ඒක නිසා මාන්නයක් ඇති කරගෙන එතන තියෙනවා. ආනන්ද මේ ශාසනීය මහානතේ මෙසේ පිළිවන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද හිතමි උපේක්ෂාවට මමේ මාගේ සතුට නොවේ මමේ මාගේ නොකියයි ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටි ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමේ මාගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූගේ ඒ ඇසුරු කළා වූ විඥානි නොවේ ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ ආනන්ද දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාණීයයි කියලා වදාළා. ඉතින් එතකොට ඔගලන්ට පේනවා මේ ටී කප් එකේ කතාවත් එක්ක මේවා එකක්වත් අපි අල්ලගෙන ඉන්නේ නැත්තම් අභිනන්දති අභිවදිතී අජෝසාය තිට්ඨති කියන එක නැත්තම් නාභිනන්දති නාභිවදිතී නජෝසාය තිට්ඨති එහෙනම් මේ ටී කප් එකටම ඒක දපාවිතා කරන්නේ නාභිනන්දති නාභිවදිතී නජෝසාය තිට්ඨති මොකක්ද කබලින්කාර ආහාරේ නාභිනන්දති වේදනාව නාභිවදිතී චේතනා නජෝසාය තිට්ඨති සලායතන නජෝසාය තිට්ඨති. ඉතින් මේ වැඩසටහනේ මේ මුල් අවසාන ස්ලයිඩ් එකට එන්නේ උන්නෝ ආයතන භාවනාවයි. එතකොට ඒක කිරීමෙන් Tamante විමුක්තිය කියන එක ඒ විදිහට ගන්න පුළුවන් කියන එක. ස්වාමිනී අච්චරය ස්වාමිනී අද්වෘතිය ස්වාමිනී ඒ සමාපත්තිය අසුරට භාගතුන් වහන්සේකින් ගෝලයන් ගෙතර කිරීම වදාළයි. ස්වාමිනී ආර්ය විමුක්ෂය කවරේ ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද පරලෝ යම් කාමයොත්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද පරලෝ යම් කාම සංඥාවොත්ද මෙලෝ යම් රූපයොත්ද පරලෝ යම් රූපයොත්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද පරලෝ යම් රූප සංඥාවොත්ද යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවොත්ද යම් ආකින්චන ආයතන සංඥාවොත්ද යම් නිව සංඥායතන සංඥාවොත්ද මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙන් දැරිසි අල්ලා ගැනීම නැතු චිත්තයාගේ යම් විදීමක් ඒද අමෘතය. අර අත්ත කතාව කියන එක නෑ. අත්ත කතාව කියන එක අයින් කරන සක්කාය කියලා කියන්නේ ඒකනේ. මෙතන දැන් මේ විදිහට ෆ්ලෝ එකක් ඇති කරලා අනාශ්‍රව චිත්ත භාවනාවේදී පෙන්වන්නේ මලා මේ පැත්තෙන් ආවා උඩින් යටින් හැදුවා. ඒකනේ කරේ. ඔච්චරයි නිකලේ නේද? එතකොට මේ යම්කිසි කෙනෙක් මෙහෙම කළා හදාගන්නේ මොකද්ද? මෙතන මේ තීවිනා වූ අත්ත. අර සංඥා චේතනා පරාමාස වෙලා අපිට ඇතුණා වූ මේ අත්ත කතාව තියෙනවානේ. අහංකාරේ මමංකාරේ නේද? එතකොට මෙන්න මේකට මම අයින් කිරීම කියන එක තියෙනවා. මේ ඔක්කොම සක්කාය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ කවෙච්ච මේව කෑලි ටික. එතකොට ඒක අල්ලගන්නේ නැත්නම් මෙදිනොක් වෙනවනම් ආන්න නිබ්බාණේ කියන එක තියෙනවා. එතකොට ආනන්දේ මෙසේ විසින් මා විසින් කම්පාන වන දේන සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවා. ආකාංචිනාත සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවා. නිවසඤ්ඤා නාසඤ්ඤාත සමාධියට හිතූ ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය අසුරකට ඕගයන්ගේ ඉතිරි කිරීම දේශනා කරනවා. ආරේ මොක්ෂය දේශනා කරනවා. ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායත්තා ශාස්ත්‍රයෙන් අනුකම්පා උපදවා කටයුතු යමක් කියද මානසිකීත ඔබට කරන්නලා තියෙනවා. එතකොට මේ වෘක්ෂ මූලයන් හිම තියෙනවා. ගිහිල්ලා ශුන්‍යාගාරයන් තියෙනවා. ඒවට ගිහිල්ලා භාවනා කරන්නයි කියලා තියෙන දේශනා කළා තියෙනවා. ආනන්ද හඳුරු තථාගතයන් වහන්සේගේ වචනේ සතුට සිතින් පිළිගත්තා කියලා මේකේ තියෙනවා. එතකොට මේකේ භාවනාවට හැමෝටම තියෙනවා භාවනා කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ඕනම කෙනෙකුට භාවනා කරන්න අර මුල අනිච්චා භික්කවේ කාම තුච්ඡා මුසා මෝසදාන මායාකතමේතම් බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවෙච්ච කාමයේ අනිත්‍යයි. අන්න ඒ විදිහට කෙනෙක් කල්පනා කළා. කල්පනා කළා මම ඉන්නේ මායාවේ කුකුල් කොටුවේ. මායා දාන කෑම කකා මම ඉන්නේ. මම මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්න ඕනේ කියලා කල්පනා කළාද? ඒ මනුස්සයාට ඒක නිසා මේ අදිෂ්ඨානිය නිසා මාර සුබ කියන විමුක්තියට එහෙම ගිහිලා යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට පළවෙනියට ඕන වෙනකොට ඕක කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. අර අභිනවේශ ඩයග්‍රෑම් එකේ අර්ථය තමයි තේරෙන්නේ. ඉතින් ඊට පස්සේ අර මෙන්න මේකත් එක්ක අපි ගත්තා මේ නන්නට මේ කාමයයි කාම සංඥාවයි කියන එක අර සුභයයි නිත්‍යයි කියලා 2B ඩයග්‍රෑම් කියාවනේ සුභයයි නිත්‍යයි එක්කව කළා මෙන්න සංඥාව කියන එක ආවා. ඊළඟට ඊළඟ භාවනාවෙදී පෙන්නුවා මෙන්න මේකදී අපි අර සුඛයයි කියලා එකතු කළා. රූපේට සුඛයයි කියලා අරගෙන තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ. මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම කියන එක ඒක ආවා. සුඛය ගැන තමයි මේ කතා කළේ. එතකොට ඊට පස්සේ දිගින් දිගටම කැලෙන් කැලට අරගෙන ගියා බුදුහාමුදුරුවෝ ඊළඟට ආකින්චන ආයතන යන කතාවේදී කිව්වා මෙන්න මේ ලාභයි කියලා ගන්න එපා මේක. මේ ලාභයි කියලා අරගෙන මේ සංඥාව ලාභයි කියලා අරගෙන තමයි මේක වෙලා තියෙන්නේ. මේක කවදාවත් මේක ඉන්න බෑ. මේ සංඥාවේ යම් කිසි නිරෝධයක් තියෙනවාද? ඒක හොඳයි කියන එක කිව්වා. මේක දිරන්න පුළුවන් කම්පිටිෂන් එක නෙමෙයි කියලා කල්පනා කරාම එහෙනම් මේකේ නිරෝධය හොඳයි කියන එක කල්පනා කරනවා. ඊට පස්සේ එන්නේ අරුණ විදන් අත්තේනවා අත්තේනවා කියලා කිව්වේ. ඒකට මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා අනිච්චනං දුක්ඛනං විපරිණාමයන් මගේ කියලා ගන්න වටිනවද කියන අර්ථය තමයි එතන මේ පෙන්වුවේ. යාර ඵලලාභියට ඒක භාවිතා කරන්න බුදුහාමුදුරුවෝ ඒක පෙන්වනවා. ඊළඟට පෙන්වනවා අර ටීකප් එකේ කතාව අනාශ්‍රව චිත්ත භාවනාව. ඊට පස්සේ බුදුහාමුරු පෙන්වනවා මේ නිවසඤ්ඤාන ආසඤ්ඤායතන මේ විඥානීය සකස් වීම කියන එක. මේ විදිහට මේ ෆ්ලෝ එකක් කරලා තමයි මේක සකස් වෙන්නේ. අතීතය කරපු හින්දා දැන් තියෙනවා. ඇයි තියෙන්නේ? මම ඉන්නෝ මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලා ගැනීම කතාව එක පැත්තකින් නේද? එතකොට අතීතය කරපු හින්දා දැන් කරපු කරන නිසා අනාගතය. අන්න ඒක තේරුම් අරගෙන මෙන්න මේ සක්කාය කියන එක සම්පූර්ණයෙන් අයින් කරා නම් ඒ පුද්ගලයා නිවන් යනවා කියන එක තියෙනවා. ඉතින් කෙටි කියනවා නම් ඒක තමයි තියෙන්නේ. එතකොට අපි මේකේ අර ආකින්චන් ආයතන කතාවට ආවායින් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ භාවනාව, ඒ කියන්නේ මේ ස්ලයිඩ් 5 එකේ මේක ඇදෙනවා කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒක තමයි වටින්නේ මේකේ. අලුතෙන් බලපු නැති කෙනෙකුට කලින් කරපු එක්කෙනෙකුට නම් ඉතින් අර ටී කප් එකේ භාවනාව බොහොම ලස්සන යන ආශ්‍රෝචිත භාවනාවක් කියන එක.